අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ කාලය වෙන් කරගන්න යන්නේ දවසේ ධර්ම දේශනාව සඳහා. සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු, tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සත්තන්නං භික්ඛවේ සංයෝජනානං පානාය සමුච්ඡේදාය බ්‍රහ්මචරියං වුස්සති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ දවස් කීපෙම ධර්ම දේශනා කාලය හරහා මේ ਸਰුවචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට ඉදිච්ච මේ සංයෝජන පිළිබඳ කතන්දරේ, එමෙතන් සංයෝජන ප්‍රහාණය පිළිබඳව, එව නැත්නම් ඒ සංයෝජන ප්‍රහාණය පිණිස අපි මේ රකින්න බ්‍රහ්මචර්ය පිළිබඳව අපි ශක්ති ප්‍රමාණෙන් කරුණු ඉදිරිපත් කරගන්න යෙදුනා. ඉතින් මේ සංයෝජන පිළිබඳව වෙන වචනකින් කියනවා නම් අනුසය පිළිබඳව මේ ඉගෙන ගන්න බ්‍රහ්මචාරීට සම්බන්ධ කරලා ඉගෙන ගන්න මේ කාරණා හතක් වශයෙන් කල්ලවෙන් කරන්න පුළුවන්. ඒ සර්වඥන් වහන්සේගේ සර්වඥතාඥාණයට ඒවට කියන අනුසය ධර්ම හත, සංයෝජන ධර්ම හත. ඉතින් පොදුවේ අපි සංයෝජන කියලා කියන්නේ, අනුසය කියලා කියන්නේ පරිවෘත්ත වීතිකම් මට්ටමට, භූමියට මට්ටමට පත්වෙච්ච කෙලෙස් වලට නෙවෙයි, නැත්නම් ඊට යටින් තියෙන පරිඋත්ථාන භූමි මට්ටමටපත් වෙච්ච කෙලෙස් වලට නෙවෙයි, ඒ තුන ඉවත් කරාට පස්සේ පමණක් මතුවෙන දැකගත හැකි එතෙක් වෙලා නොදැක්කට නොතිබිච්ච දෙයක් නෙවෙයි අත් වශයෙන්ම තියෙන දෙයක්. ඉතින් අන්නේ ටික හරිහැටියට පිරිසිදුව දැකගත්ත සරුවචන් වහන්සේ අනික් අය සඳහා, එහෙම නැත්නම් පෘථග්ජන අය සඳහා ඒක මූල ධර්ම වශයෙන් සුතමේ වශයෙන් උගන්නලා ඒකේ තියෙන තර්කණය පෙන්ලා දෙනවා. ඉතින් යම් කෙනෙක්ගේ මූල ධර්ම ඉගෙනගෙන තර්කණයක් ඉගෙන ගත්තට පස්සේ එයාට මේකේ කරබැලීමේ ආශාව පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ කරබැලීමේ ආශාවට අපි කුසල ඡන්දය කියලා කියනවා. ඉතින් කුසල ඡන්දය ඇති වෙච්ච ඇත්තෝ මීට කලින් දේශනාවල මුලදී අපි මතක් කරගත්ත විදිහට මුලින් ප්‍රහාණ කළ යුතු ඒ පරිඋත්තා විතිකම් භූමියක පුළුවන් ප්‍රමාණයෙන් පුළුවන් ප්‍රදේශයෙන් අයින් කරගෙන නැත්තම් සීලික පිළිතලා ඊගාට පරිඋත්ථාන කෙලස් වශයෙන් තියෙන නීවරණ ධර්ම තාවකාලිකෝ හෝ ලදලද අවස්ථාවේ හැටියට තදංග වශයෙන් හෝ විඛම්බන වශයෙන් දුරුවන් කිරීමෙන් දුර්වල කිරීමෙන් දැනගන්නවා මේක විතික්කම කෙලේ සයින් කරාට පස්සේ වෙනමම කලාවකින් වෙනම වේතකින් වෙනම ප්‍රයත්නයකින් වෙනම යුද උපක්‍රම වලින් වෙනම ක්‍රමසහ විදියලින් කරන්න පුළුවන් දෙයක්. ඒ කරන ගන්න ප්‍රමාණයට ඒක තුනී කර ගන්න පුළුවන්, දුරවං කර ගන්න පුළුවන් తాවකාලික වශයෙන් හෝ මෙන්න මේ විදියට දුරවං වෙච්ච වෙලාවක දුරවං වෙන වෙලාවල් වලට යාට දැනගෙන හිටියොත් අප්‍රමාද වුණොත් ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන මේ සංයෝජන ධර්ම දැක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනුසේ ධර්ම දැන ගන්න පුළුවන්. නැත්නම් ඊට යටතට්ටුව දැන ගන්න පුළුවන්. ඒක දැනගත්තාම ඒක සමස්තයක් වශයෙන් අපි සංයෝජන කියලා කියනවා. ඒ සමස්තයට නැත්නම් පොදු පොකුරට අනුසේ කියලා කියනවා. නමුත් ඒක එක කෙලින් වැඩ කරනකොට ප්‍රහාරය දෙනකොට ඒකේ බලමුළු හතක් තියෙනවා. අන්නේ බලමුළු හත දන්නවනම් ඒ සඳහා අතුරු පක්ෂයේ පිළිබඳව සැලස්ම සැකස්ම දන්නවනම් පහර දෙන්න ලේසි. ඉතින් ඒ නිසා සර්වචත්තනාංශයකට මේ කාමරාග අනුනේ සංයෝජන කියලා එක බලමුළුවක්. ඊට පස්සේ පටිඝ අනුසය නැත්නම් සංයෝජන කියලා එක බලමුළුවක්. ඊට පස්සේ ditthi වශයෙන් එක බලමුළුවක්. ඊට පස්සේ මාන වශයෙන්, විචිකිච්ඡා වශයෙන්, අවිජ්ජා වශයෙන් ඒ බලමුළු වලට කඩලා පෙන්නනවා. එතකොට දැන් අපි අර ඉතාම අමාරුවෙන් බීතික්කම භූමියේ වෙන් කරගෙන පරිඋත්ථාන භූමියේ වෙන් කරන මේ කෙලෙස් හඳුනාගත්තට එහි මේ කාමරාගනුසේ පටිඝහනුසේ වෙන් කරගන්නේ කොහොමද කියලා බලනකොට දැන් මේක කැඳේ ගල බේරනා වගේ ඉතාමත්ම සියුම් බෙහෙදනයක් පරිච්ඡේදයක් වෙන්කොට දැන ගැනීම කරන්න ඕන. ඊට පස්සේ දිට්ඨි වලින් වෙන් වෙන්නේ කොහොමද මේ කාමරාග සහ පටිඝහනුසේ. ඊට පස්සේ විචිකිච්ඡාවෙන් භවරාගෙන් ඊට පස්සේ අවිජ්ජානුසයෙන් වෙන් වෙනවා දකින්නවා කියන එක අර සාරුවච්චන් වහන්සේ පෙන්ලා ඉරියඳලා පෙන්ලා තියෙන මිසක්කා එහෙම නැතු ඒවා වෙන් වෙන් වශයෙන් හිටගෙන ඉන්න දේවල් නෙවෙයි. ඒ අර හතුරු හමුදාවට පහර දෙන්න යනකොට ඒ හතුරු හමුදාවේ බලමුළු අපි දැනගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒක දැනගන්නවා කියන එක තමන්ගේ කල්පනාවෙන් ස්වභාවික ඥාණයෙන් කවදාකවත් පහළ වෙන්නේ නැහැ. ඒස අනිවාර්යයෙන්ම පරතෝഘോഷ අවශ්‍යයි. පරතෝഘോഷ කියලා කියන්නේ අනුන්ට එහුම් කන් දෙන එක. ඉතින් මේකදී අපි සර්වඥාන්සේගේ සියල්ලෝ අපි සියල්ලෝම ශාวกේ වශයෙන් සර්වඥාන්සේගේ ගෙන් පරතෝഘോഷ අපේක්ෂා කරනවා. ඉතින් පරතෝഘോഷ යම්තාක් තමන්ගේ සම්මාදිට්ඨිය පහළ වෙන්න උදව් කරනවාද ඒහා සමාන ප්‍රදේශයක් තමන්ගේ එකට කියන්නේ යහපත් දැක්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පරතෝච ගෝසෝ අජත්තං යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ මනසිකාරෙන් අහන්න ඕනේ. මේක ඒ සැකස්ම නැතුව ඒ සැලස්ම නැතුව ඒ සූදානම නැතුව ඇහුවට කවදාකවත් තේරෙන්නේ නැහැ. මුنين නවපු කල්ලේට වතුරක් කිරෝ වගේ. ඉතින් ඇහුනට කියන්නා මොන සීබුද්ධියෙන් කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න නැත්නම් මේ පට බේරෙන්නේ නැහැ. ඉතින් මේ පට බේරීමත් එකම ධර්ම දේශනාවකින් සිදු වෙන්නේ නැහැ. එකම භාවනා ප්‍රයත්නයකින් සිදු වෙන්නේ නැහැ. ලක්ෂ කෝටි වාරයක් අහනකොට අහනකොට තමයි මේකේ මේ ගැටේ ලිහිලා සිටියම තේරෙන්නේ. එහෙම නැත්නම් මේ සලස්ම තේරෙන්නේ. ඉතින් ඒ නිසා අපි තාමත්ම ඉවසීමෙන් මේ ධර්ම දේශනාවට නැවත නැවත අහුම්කම් දෙනවා, ආයෙ කියවනවා, සාකච්ඡා කරනවා. මේ මේකම වලට අපි මේ කොමර හිතර වද්දා ගන්න හදනවා. ඉතින් අපි පසුගිය දවස්වල කරපු ඒ අනුනේ සංයෝජන, පටික සංයෝජන, ditthi සංයෝජන, මාන සංයෝජන, භවර ආදී සංයෝජන හරහා අද ධර්මදේශනාවලිය අවසාන දවස වශයෙන් අපිට ඉතුරුලා තියෙනවා භවරාග සංයෝජනේ නැත්තම් ඒ වගේම අවිජ්ජා සංයෝජන කියන දෙක. ඒත් මේවට කියනවා භවරාග අනුසය අවිජ්ජා අනුසය කියලාත් කියනවා. එතන මේ කියන අවිජ්ජා අනුසය අර කියන ditthi අනුසයට බොහෝම නැදාගම පවත්තන. ඒ දෙක සමහරට එකක් වශයෙන්ම පෙන්වන වෙලාවල් තියෙනවා. දැන් මේ කියන භවරාග අනුසය කාමරාග අනුසයෙම හිම නැල්ලක් කාමරාග අනුසයෙම යටටට්ටු වශයෙන්ම පෙන්වන වෙලාවල් තියෙනවා. නමුත් මේ දේශනාවේ හතක් වශයෙන් වෙන්නනකොට පෙන්වනකොට කාමරාග අනුසය බවරාගනුසය කියන දෙක දෙකට කඩලා පෙන්වනවා. ඉතින් අපි මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ දා අපි ඉගෙන ගත්ත නැත්තම් උත්සාහ කරපු අනුනේ සංයෝජනයත් එක්ක මේ බවරාගනුසය කියන එක නැත්තම් කාමරාගනුසයත් එක්ක බවරාගනුසය වෙන් වෙන්නේ කොහොමද? දෙකම අනුසය ධර්ම දෙක දෙකම රාග දෙකක්. ඒ වාගේම ditthi අනුසයත් එක්ක අවිජ්ජානුසය වෙන් වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අපිට අර ඇඳගෙන ආපු චිත්‍රයේ ඒ රේඛාව දිගේම ගියොත් ඒකෙන් මේක වෙන් කර දැන ගැනීම තමයි සංසන්දනාත්මකව සාපේක්ෂකව කරනදී ඒක හරියට මේ වීතිකම කෙලෙස අනුකරණය පරිඋත්ථාන කෙලෙස අනුකරණයට සාපේක්ෂව අනුසය කෙලෙස අනුකරණ වගේ. ඉතින් කවදාකවත් අනුසය කෙලෙස වලින් පටන් ගන්න බෑ. අර පටන් ගත්ත කතාවේ නිමාව තමයි සිද්ධ වෙන්නේ. එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ සියුම් වෙනවා. ඉතින් ඒ වගේ තමයි කෙනෙක් කාමරාග අනුසය දන්නවනම් එයාට සාපේක්ෂව අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන අන්වේ ඥානයකින් ණය විපස්සනාවකින් මේ භවරාග අනුසය දැන ගන්න පුළුවන්. ඉතින් කාමරාග අනුසය සහ භවරාග අනුසය කියනකොට ඇත්තම ඔකට තව එකක් දානවා විභව රාගය කියලා තව එකක් දානවා. එනත්තම් කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා කියලාත් අනුසය තුන කරලා පෙන්නනවා. ඒකෙන් කාමතණ්ණාව තමයි කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රයන් පිනවීම සඳහා ගන්න ප්‍රයත්නය. තමන්ගේ ඇහ පිනවීමට අපි নানা ආකාර උපක්‍රම කරනවා. අතන මෙතන යනවා, රූප වහිනී කියන තියාගෙන ඉන්නවා, රාමු එල්ල ගන්නවා පිටියොල. ඉතින් নানা විදිහට අපි හැපිනවීමන කටයුතු කරනවා. ඊගාට කනපිනවීම සඳහා විවිධ සංගීත රාග, රාග තාල, උත්තර ಭಾರತීය, දක්ෂිණ ಭಾರತීය, බටහිර සංගීතේ ක්ලාසික්, රොක්, ජැස් කී කිය নানা ආකාර ඒ පිනවීම කන රසායන සංගීත වලට අපි හිත යොදනවා, කාලය ගත කරනවා. ඊගාට නාසයේට ගඳ සුවඳ දෙක දැක්වීම සඳහා විවිධ ආකාර වේදම් කරනවා අපි. එහෙම නැත්නම් මේ ශරීරයේ තියෙන ස්වභාවික බවට කැමැති නැති නිසා ඒක විලවුන් ගන්නවා අපි. ඒ විලවින් ගන්නන්ට ගියාම අර ශරීරය ප්‍රകൃතියෙන් එන අසුචි ගන්ධ, මුත්‍ර ගන්ධ, කෙල ගන්ධ, සොට්ටු ගන්ධ ඔක්කොම නරක දෙයට වැටෙනවා. ඊට පස්සේ අරවා වින්කිරීම සඳහා ගන්න මේ විලවුන් ගන්වීම අපේ හොඳ පැත්තට වැටෙනවා. ඊට පස්සේ රස. ඒ රසයන්ගෙන් වස රස කියලා දෙකක් තියෙනවා. ඉතින් අපි මේ නරක දේවල් අයින් කළා, රස රස දේවල් හොයනද රසකාමී වෙලා විශේෂයෙන්ම ආහාරේ ෆුඩ් සයන්ස් කියලා පුදුමාකාර කලාවක් තියෙනවා. ඒක තමයි අද බිස්නස් එකක් ඉක්මනටම මේ දියුණුවෙන බිස්නස් එකක් නෙවෙයි, ආහාර බිස්නස් එක. ඒක මිනිස්සුකට පැය 6කට වැඩි ඉන්න බෑ. ඉතින් මේ මිනිස්ස ඊගා ආහාර වේද හොයනවා. ඉතින් ඒක අල්ල ගන්න පුළුවන් නම් පැය 6න් දියුණු වෙන්න පුළුවන්. ඉතින් ඒ තරම් ආහාර පිළිබඳව අද කතාව තියෙනවා. ඒ නිසා ඉස්සර මහරජවරු පවා ඉන්දියාවේ හිටපු මේ දවල්ට ඉතුරු වෙච්චිවා පිලුණු කරගෙන තමයි රැට කෑවේ. දැන් මධ්‍යම පාන්තිකෙක්වත් එහෙම කරන්නේ නැහැ. එයා ගෙදර ෆ්‍රිජ් එකක් තියාගෙන නැත්නම් අලුත් ආහාර හොයාගෙන ගිහිල්ලා කාලා අර මහරජවරුන්ට වැඩිය අද බඩ කටපුන පිනවන්න දේවල් හොයාගෙන තිනවා. අපි ඒක ඉතින් අභිවෘද්ධියක් දිනුවක් කියලා කියනවා. ඉතින් ඒ නිසා දිව පිනවීම ඒ කොච්චර දිනු වෙලා තියෙනවද කියනවනම් ලෝකේ භාගයක් විතර කාල මහත් වෙලා මැරලා යනවා. ඒ 100ට ඉතුරු ගානේ 90ක් විතර කණ්ඩ නැතුව මැරලා යනවා. කණ්ඩ තියෙන කාල සීමාවක් නැහැ. ඒ තියෙද්දි කෙලවරක් නැහැ. කාමේ සීමාවක් නැහැ. ඔබේසිටි කියලා අදින ප්‍රධානම ලෙඩක් උනටටි මහත් වෙලා. ඒකේ කණ නිසාමත් නෙවෙයි ආරයටත් මහත් වෙනවා. ඒ වගේම ඉන්නවා 90ක් විතර කවමදාකවත් බඩ පිරෙලා නැහැ ජීවිතේ. හැමදාම කැමටිකල් බෙන් නැතුව දඟලලා තියෙනවා. අනිත් පැත්තේ එකේ කොලින් ගහ ගන්න ක්‍රීඩා තියෙනවා, අයිස්ක්‍රීම් වලින් දමා ගහ ගන්න ක්‍රීඩා තියෙනවා, තක්කාලි වලින් ගමා ගන්න ක්‍රීඩා තියෙනවා. ඒක ලොකු විනෝදාංශයක්. එමිසු දන්නෙත් නැහැ කෑම දැකලා නැතුව මැරෙන විශාල පිටසක් ඉන්නවා කිය. ඒක තමයි ඒ රසනහර පිනවීමේ තියෙන ආශාවේ මත්ගතිය. ජාරගොල්ලේ තන්නේ කාපල්ල බීපල්ල ජලි කරපල්ල කියනවා මිස කන නැති කෙනෙක් ගැන හැඟීමක් නැහැ. ඊට පස්සේ කය පිනවීම. ඒ කය පිනවීම සඳහා ඒ වගේ පන්සාංශ කිනෝට කියනවා අපි පුංචි කාලේ දකපු කාර් එකයි දැන් දකින කාර් එකයි අතර වෙනස බලන්නේ කියලා. ඒකේ මේ සුඛ උපභෝග භාවයේට ඒකේ පහසුකම් සැලසලා තියෙන හැටි ඉස්සර තිබුණේ කාර් එක ගමන් යන්න දැන් තියෙන්නේ මේ ඒ සුඛ උපභෝගී භාණ්ඩයක් වඩටපත් කරගෙන. එහෙම නැත්නම් ගෙදරට ගියාම තියෙන ඇඳුම් පුටු කොට්ට මෙට්ට කොච්චර ප්‍රදේශයක්ද ගත්තාම ඉච්චර ගොම්පොළොයි පැදුරයි. පළේ පැදුර ඒකත් හොරකම් කරපු දාසේ ආඩපාලි ගෙදර. පළේ පැදුර වෙනට අරගෙන යනවා. එලා පැදුර මම හිනේ සතපේනවා. දැන් ගිහිල්ලා බලන්න ඒක වසවිලි ලැජ්ජාව. පැදුරක් තියෙන එකත් ලැජ්ජාවට කාරණාව. ඉතින් ඒ නිසා අපි හරි දියුණුයි. මේ නිසා මනස ඉස්සර මනුෂ්‍යයෙකුට තිබුණේ ආර්සා පිළිබඳ කල්පනා ටිකක් තිබුණා. ආහාර පිළිබඳ කල්පනා දෙයක් තිබුණා. දැන් ඇත්තෙම නැහැ. දැන් තියෙන්නේ සම්පූර්ණ පිස්සු විකාර. ඒව බලපුවාම අද මනුස්සයෙක්ගේ කල්පනාව ගත්තොත් එහෙම මේ කාමරාගය නිසා කොච්චර විස්තර වෙලා තියෙනවද කිව්වොත් ඒ මනුස්සයට හිතා ගන්නවත් බෑ. විවේකී මනසක් එයාට වෙන්නේ විවේකී මනස එනකොට සීදී නසා ගන්න හිතෙනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙත මනසට ගහන්න හිතෙනවා. විවේක වෙන්න බෑද? විවේක කියන එක මහා විනාශයක් වෙලා තියෙනවා. ඒකට ડિප්‍රෙෂන් එහෙම නැත්නම් নানা ආකාර ප්‍රකාර මානසික රෝග ඇති වෙලා තියෙනවා. ඒ කයේ කාමරාග වැඩි කිරීම සඳහා යෑමෙන් කාය ක්‍රියාවත් කිරීමෙන් මනසට කොහොමරක්වත් ස්පර්ශයක් නැහැ. ඉතින් මේ ඔක්කොම ටික අපි සීලකින් හෝ සමාධියකින් අඩු කරගත්තට පස්සේ අපි හිතමු තාවකාලිකව හෝ නැත්නම් යම් යාදෙන ක්‍රමයකට මේ නීවරණ ධර්ම ටික යටපත් කරයි කියලා. එතකොට අපි කියනවා කාමතණ්හා භවතණ්හා කාමතණ්හාව නතර කරා නැත්නම් කාම ගුණයන් කාම සංඥාවන්ගෙන් ප්‍රතිස්ථාපනය කරලා කාම සංඥාවන් රූපයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරා. එතකොට කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන මේ ප්‍රධානම ප්‍රහාණය කළ යුතු ප්‍රහාණ සංඥාවයි පෙන්නන ප්‍රහාණය කළ යුතු මේ විතක්ක තුන අයින් කරුවට පස්සේ ඒක ලෝක ජය ගත්තා වගේ වැඩක් වුණාට මේ විතක්ක තුන අයින් කරනකොට තව විතක්ක හයක් යට තිබිල මතු වෙන බව දන්නේ මේ විතක්ක අයින් කරපු කෙනා විතරයි. මේ විතක්ක අයින් කරපු නැති එකන හිතන්නේ මේක තමයි ප්‍රධාන ප්‍රශ්න කියලා. ඒ නිසා කොයි වෙලාවක හරි මේ ඕලාරික විතක්ක තුන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ওই තුනම කාමයේම බෙදීයම් ওই තුන තමයි අපි මිච්ඡා විතක්ක විදිහට සඳහන් කරන්නේ. මේ මිච්ඡා විතක්ක නැති වුණාට පස්සේ සුකුම විතක්ක රාශියක් ඔසවසනවා. අර කාම ඒ බරපතල විතක්ක නැති වෙලාවේ ලූල නැති පළට කණයා පණ්ඩිතා වෙනවා වගේ. මේවා කිසි කෙනෙක් අපේක්ෂා කරන්නේ නැති දේවල්. අනෙක් වෙලාවල් වලට සාමාන්‍ය වෙලාවල් වලට මේ සුකුම විතක්ක මතු නොවෙනවා නෙවෙයි. නමුත් ඒකදී අර බරපතල කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මේ චප්ප කරගෙන එයා උලුස්සගෙන ඉන්නවා. යම් වෙලාවක සීල ශික්ෂාහරා සමාධි ශික්ෂාහරා මේ බරපතල විතක්ක තුන අඩපණ කෙරුවට පස්සේ ඒ කට්ටිය හිෂපාත් කරගත්තට පස්සේ යටින් තියෙන විතක්ක හය පිළිබඳ කතන්දරේ බොහොම ප්‍රවේශමෙන් ඕනි ඉගෙන ගන්න. එහෙම නැත්නම් උගෝ දෙනෙක් එක කියන කෙනාට හෝ ඉදිරිපත් කරන ක්‍රමයේ පිළිබඳව පටලව ගැනීමක් කරනවා. ඒක නිසා අපි ලොකු සාමින්වාසයේ සමතිවිදර්ශනා භාවනා මාර්ගයේ නවමහා විතක්ක කියලා විතක්ක ಜಾති නමයක් පෙන්ලා දෙනවා. විතක්ක ಜಾති තුනක් තමයි ඔය කාම විතක්ක, ව්‍යාපාද විහත් විතක්ක, විහිංසා විතක්ක නැත්නම් මිච්ඡා විතක්ක. යම් කිසි කෙනෙක් මේ මිච්ඡා විතක්ක ප්‍රයත්නයෙන් ඈත්මෑත් කරගෙන බලහන හිටියොත් එයාට ඊට පස්සේ විතක්ක ಜಾති හයකින් හිත ආතුර වෙනවා. මේ යෝගාවචරයට තේරෙන්නේ නැහැ දැන් මේ මතුවෙන විතක්ක හොඳ දේවල්ද නරක දේවල්ද කියලා. ඒ නිසා එයා ඒකේ අන්ධබන්ද වෙනවා. අන්දමන්ද වෙනකොට වෙන්නේම වරදල වටහා ගැනීමක් තමයි. ඒ මොකද මෙතෙක් කල සංසාරේ පුරාවට අර කාම විතක්, ව්‍යාපාද විතක්, විහිංසා විතක් අතරේ ගත කරනකොට සාපේක්ෂව මේවා පේන්නේ හොඳ දේවල් විදියට. ඉතින් එයා අර මෙතෙක් කරගෙන ආපු වැඩපිළිවෙල නතර කරලා අර මේ එන විතක් අහයට යට වෙලා ඒව සමුදාචරණය වෙලා වහයලා ගන්නවා. ඉතින් අපි පොඩි වෙලාවක් ගන්නෙම මේ විතක්කය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. හැබැයි ඒක මේ සාපේක්ෂ ඥානකින් අහුම්කම් දෙන්නේ. ඒව තමයි පරානුද්යතා පරිසංයුක්ත විතක්ක, අමර විතක්ක, අනවඤ්ඤති පරිසංයුක්ත විතක්ක, ජනපද විතක්ක, ඥාති ඥාතිනා සම්බන්ධ විතක්ක, ඥාති විතක්ක කියලා කියනවා. දැන් මේ අර මූලික විතක්ක නැති වුණාට පස්සේ අපිට පුදුමාකාර පරානුද්යතා පටිසංයුත්ත විතක්ක ඉන්න පටන් ගන්නවා. මන්නම් යන්තම් කොමාරි මේ සීලක පිටලා සමාධිය ඇති වුණා, අනික් කට්ටියට මේක නැහැනේ, මම මේක අනික් කට්ටියට දෙන්නේ කොහොමද කියලා. මේ විතක්ක ආවට පස්සේ යාගේ සීලෙ වැත්තක තියලා, තමන්ගේ සමාධියේ වැත්තක තියලා ඉතින් සලසුන් හදන්න පටන් අර ගන්නවා. මේක අම්මට දෙන්නේ කොහොමද, තාත්තට දෙන්නේ කොහොමද, දුවට දෙන්නේ කොහොමද, පුතාට දෙන්නේ කොහොමද, අපේ ගෙදරට දෙන්නේ කොහොමද, අපේ ගමට දෙන්නේ කොහොමද, කම්පැනිට දෙන්නේ කොහොමද. ඉතින් විශාල වැඩ පිළිවෙලට යනවා. මේ මනුස්සයාට එන ඒ ප්‍රපංච ප්‍රමාණයෙන් ඉස වහගෙන යනවා. එයා දන්නේ නැහැ මේ අච්චර අමාරු ගොරෝසු විතක් තුන නැති කරගත්තට පස්සේ මේ එන කබායෝ ලෝගුව කටේ දාගත්තට පස්සේ අර මනුස්සයා කවදාකවත් නැති විදිහට මේ පරානුද්යතා පරිසංයුත්ත විතක් වලට යට වෙලා නටන්න පටන් ගන්නවා. මාර්යා හොලොප් පොලොප් 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 ගාලා hina වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අනිමේ මෝගේ වාහයට වෙච්ච දේ. තමන්ගේ සීනි කිරිල්ල වැත්තක තියලා දැන් අනුන්ගේ සීනි කිරන්න පටන් ගත්තා. පටන් අරගෙන එයා ඒක අනුන්ට නැති මට විතරක් තියෙන සුවිශේෂී හිතසුවවාදී සමාජ හිතසුවවාදීකක් කියලා සත්‍ය කඩාගෙන. වර්තමාන මොහොතනේ ඉතින් සැලසුම් හදනවා. ඉතින් වට කියනවා අපි පරානුද්දායතා පරිසංවිත විතක්ක. එහෙම නැත්නම් ඥාති විතක්ක එනවා. තමන්ගේ ඇහැකට බඩ පිරුණට පස්සේ අපේ ඇයට කන්න දෙන්න එපායි. අපේ ඇයට හෙට කන්න දෙන්න වතන්න එපායි. අපේ ජාතිර කන්න දෙන්න එපායි කියලා ඥාති කරගෙන ඥාතීන් පිළිබඳ විතක්ක කරන්න ගිහිල්ලා තමන්ගේ අහිංසක සතිය අහිංසක වර්තමානයේ තියෙන සම්බන්ධතාවයේ සුලිසුලුංගකට වුණා වගේ ගසාගෙන යනවා. ඒකල්ල වල ආරවට විශාල වශයෙන් ප්‍රයත්න කරන්න පටන් අර ගන්නවා. නිකම් බොහොම බහුසිත බහුජන හිසකාමි හිතසු අනුන්ගේ හිතසු ඔපිනිස කල්පනා කරන කෙනෙක් මේකේ වංචනික ධර්මයක් කියලා මේ සතිය කඩන දෙයක් කියලා අහිංසකම නැති කරන දෙයක් කියලා මේක තමන් විසින් වහයලා ගන්න ධර්මයක් කියලා ඒක නාට තේරෙන්නේම නැහැ. ඉතින් හැද්දෙයනේ මේක මේ නෑ ඉඳ සලකන්නේ හදන්නේ මොකද්ද ඔකේ තියෙන වැරද්ද? ඥාති විතක්කේ වැරද්දක් දකින්නේ නැහැ. ජනපද විතක්ක. ජනපද විතක් කියලා කියන්නේ අපි මේ දවස් 6ක් හතක් දැන් රිට්‍රීට් එකේ හිටියා. රටේ මොනවා වෙලා තියෙනවද කියලා දන්නේ නැහැ. අපිට පත්‍රේ කියව ගන්නත් නැහැ, නිවුස් අහන්නත් නැහැ. ඉතින් ඔහොම ඉඳලා හරියයිද? ඉව පොඩ්ඩක් හොයන්න එපාද කියලා අර සතිය පැවැත්වීමේ තියෙන අහිංසක ප්‍රයත්නයේ පැත්තක තියේදී ඉතින් කුත්තු කර කර බලන්න. බලපු ගමන් මොනවාරි කුණුවarpයක් දාගපුවාන් කොහේ යනවද හොයන්න බෑ. අර බැඳගෙන තිබුණ බැම්මේ වතුර දෝරේ ගලාගෙන ගියා වගේ. ඉතින් බුදුචානන්ද කියනවා නිදිගත් ගමක් සැඩ වතුරකට ගසාගෙන යන්නාසේ අර තිබුණු සතියක් අර තිබුණු නිහතමානී ගතියක් අර තිබුණු නික්ලිශී ගතියක් එක පාරට ගසාගෙන යනවා ජනපද විතක්ක. මොකද එහෙම බෑනේ අපි ඇවිල්ලා ඉවරලා ගෙල්ලෙම් ගෙම්මැඩියෝ නෙවෙයිනේ අපිට මේ රට ගැන ජාතිය ගැන විස්තර ගැන දැනගන්න එපාය. මොකද ඒ තරම්ම ජනමාධ්‍ය අද කෑම වේලක් නොකා හිටියත් නිවුස් බල නැතු ඉන්න බැරි යුගයක් හදලා දීලා තියෙනවා. ඒ නිසා කෑමට පෙර නිවුස් ටිකක් දෙනවා කෑමට පසු නිවුස් ටිකක් දෙනවා. ඒ දෙන නිවුස් එක කියවන හදිස්සිය කියවන්නේ පරහැත්ත ලෝකේ තියෙන කුණු සේරම එකතු කරලා තත්පර 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 ගාලා කියන කියන එනකොට අපිට කන් දෙක මදි. අපිට ඒතර මේක රෙකෝඩ් කරලා ඉවරලා පස්සේ ආය ආන්න තිනවා හොඳයි. මොකද අර කුණු හරප සෙට් එක දෙන්නේ පතෝල කනකොට හම්බ වෙන උම්මලකට කෑල්ල වගේ. ඒක ටිකක් අර හපලා කනවනේ. ඒකේ තියෙන කුණු රහ පොඩ්ඩක් ඒක නේතුව කන්න බෑනේ. ආන්නේ වගේ ජනපද විතක්ක. අද අරණ්‍ය වාසී භික්ෂුකටවත් ගැලවිලා ඉන්න බැරි තරම් මේ ජනපද විතක්ක පිළිකාවක්සේ පැතිල්ලා ඉවරයි. ඒක නිසා එවැනි කෙනෙක් ඒ තත්ත්වයට වත් වුණාට පස්සේ යාට මේ තොරතුරක් ලැබුණාට පස්සේ සුළුසුළුකට කහමියා වගේ. අර තිබිච්ච අහිංසකම එහෙම නැත්නම් තිබිච්ච නියතමාති ගතිය එහෙම නැත්නම් අර තිබිච්ච වර්තමානට එන්න පුළුවන් ගතිය පිළිබඳ හිතෙන්නේවත් නැහැ. හිතුණත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ කොච්චර ජනපද විතක්ක තිබුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ නෝ අමර විතක්ක කියලා જાතියක්. දැන් මේ වෙනකොටත් මට 60 පැනලා හොට බිම ඇවිල්ලා තියෙන්නේ. උන්න මට දැනට කොලෙස්ටරෝල්. එහෙම නැත්නම් ඇස් දෙක පේන්නේත් නැහැ. එහෙනම් තමයි ඩයබටිස්. දැන් හිතනවා ඌව කෙරුවේකට හේතුනේ මට මේ යෝග ව්‍යායාම කරගන්න බැරි වුණා. මට මේ හොඳ ආහාර ගන්න බැරි වුණා. දැන් කල්පනා කරන්න පටන් අර ගන්නවා ඊට පස්සේ ලෙඩ නොවීම පිළිබඳව ඒ හෝලිස්ටික් වැඩවලට බහිඳ පටන් ගන්නවා. බහිඳ පටන් අර ගත්තට පස්සේ මේ මනුස්සයාට අර තිබිච්ච අල්ලපනල්ලේ සතිය පිහිටිල වැත්තක තියේදී දැන් පටන් අර ගන්නවා අමරණීයත්වයේ සඳහා ඊට පස්සේ නම් ආයෙ ලෙඩ වෙන්නේ නැහැ කියලා කවදාකවත් නැතුව අමුඩ ගහ ගන්න පටන් අර ගන්නවා. අමුඩ ගහගෙන ඕ ගාලා ඒ හෝලිස්ටික් වැඩවලට යනවා. ගිහිල්ලා ඒ මිනිස්සු එක කුණු හර්පයක් උගන්නන්නේ නිවන සම්බන්ධ කරලා. ඒ සෑම දෙයක්ම නිවනෙන් කඩන්න තියෙන දේවල්. බුදුජානන ශාපිතෝය මේ සීල ශික්ෂාව යටතේ විනය අර්ථෝ සේරම උගන්ලා තිනවා. ඒක බලන්නේ නැතුව අපි අර කුණු හර්පෙට හදලා තියෙන කොමර්ෂලයිස් කරපු අවදි පිටිපස්සේ ගියාම උන්දලා මේ ඒ දෙන ආනිසංසෝල එක තැනක නිවන සඳහන් කළ දෙන කියලා බලන්න. හොලිස්ටික් ෆුඩ් ගැන කතා කරනවා, යෝග ගැන කතා කරනවා, নানা ආකාර දේවල් කතා කරන කද්දාකවත් නැහැ. එකක් තියෙනවා නිවනින් කඩන්න අවශ්‍යතාවය තියෙනවා.
මේක අද භාවනා හරියන මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන පිස්සුවක්. භාවනා හරියක ගමන් මේ ඉව මෙව පටන් අරගන්න ඉවට කියන්නේ අමර විතක්ක කියලා. ඊට පස්සේ එකක් ඉනවා අනවඤ්ඤත්ති පරිසංවිත විතක්ක. ඊට පස්සේ නම් මම කවදාකවත් බැනුම් ගන්න වැඩක් කරන්නේ නැහැ. මම මෙතෙක් කල් අවඥාවට ලක් වෙලා තිනවා. මම ඊට පස්සේ කවදාකවත් පුංචි හෝ අවඥාවට ලක් වෙන්නේ නැහැ. අනුන්ගෙන් බැනුම් අහන්න වෙන වැඩක් කරන්නේ නැහැ කියලා තමන් 100%ක් සුද්ධවන්තෙක් වෙන්න හදන. මේ වෙනකන් හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බැනුම් අහපු එක. මේ දැන් පටන් අර ගන්නවා කිසිම වැරද්දක් නොකරපු විදිහට මට කවුරුත් බනින්නත් එපා. බනින්න එකට මම බනිනවා. ඔන්න ඔය වගේ උණක් එන්න පටන් ගන්නවා මේ භාවනා පිස්සු කියලා කියන්නේ මේකට. ඒක එන්නේ භාවනා හරියන්නේ නැති අයට නෙවෙයි. හරි ගිය අයට. ඒ වගේ අනවඤ්ඤත්ති පරිසංවිත විතක් වෙනවා. ඉතින් මේ විතක් අය ආපුවාම ඒකේන රහසෙන් මේක රකින්න හදනවා. එතකොට සතිය කඩලා යනවා. එතකොට নিকමට ගුරුවරයා මතක් කරලා දුන්නොත් ඕක හොඳයි. නමුත් මේ යෝග ජීවිතයත් එක්ක ඒව කරන්න බෑ. ඒ නිසා ඕක පොඩ්ඩක් ප්‍රමාණිත කරපන් කිව්වොත් ලොකු සංජ කියනවා මේ අපේ ගුරුවරයාට මගේ ගුරුන් වහන්සේට සතිය හරි ගිහිල්ලා නැහැ භාවනා හරි ගිහිල්ලා නැහැ මම කොන්න වැඩවලට ඊර්ෂ්‍යා කරනවා කියලා ගුරුවරයාට නොකිය ගුරුවරයාට වැරදිලයි කියලා හිතනවා. ඒ තරම්ම සියුම්. අර සාමාන්‍ය ජීන කාම විතක ව්‍යාපාද විතක විහිංසාව විතක ඕන ගනුට හොම්බට තමලා පෙන්නන්න පුළුවන්. මෙව පෙන්නන්න කවුරක්වත් නැහැ ලෝකේ. මම භාවනා කරලා තමන්ට වැඩි භාවනා කරන්න කියන කෙනෙකුට ඕ අවශ්‍යයි දරුවා. නමුත් මේ සතිය වැඩෙන වෙලාවේදී ඕව කරට ගන්න එපා. ඒ මහසීසයිද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාවනා වැඩමුළුවක ඉඳද්දී දාන කතා සීල කතා කතා කරන්න යන්න එපා. ඊට මොකද වෙන්නේ? ඊට ඉතින් ඔක්කොටම දාන කතා කියලා දෙන්න පුළුවන් නම් කොච්චර වටනද මේ කාලේ? ඔක්කොම සීලික පිළිතුරු නම් කොච්චර කතාද කියලා තමයි මේ මනසට වෙන්නේ. තමන්ගේ තිබුණ සතිය කඩා ගත්තොත් ওই දෙකම හරියනවා. තමන්ගේ සතිය රකින්න නම් තමන්ට තේරුම් ගන්න වෙනවා මෙච්චර විසම ලෝකේ මම යන්තම් පරිඋත්හාන කරලා ශීතිකම කළේ නැති කරගෙන මේ යනකොට මාර්යා දාන බෝල ඉස්සර වගේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක නෙවෙයි අර සුකුම විතක් හයක් දැම්මට පස්සේ මෙහා ඉතින් මේ කියන කතාවල් කරන කෙරුවාවල් දිහා බලනකොට භාවනාව හරියෑම නිසාම අන් එන්න පටන් ගන්නවා. මේ භාවනා නොකරන කෙනාට මේ විතක් අහයම හොඳයි. භාවනා වැරදිච්ච කෙනාට මේ විතක් අහයම හොඳයි. භාවනා හරියන කෙනා දැනගන්න මං කඹේ විදින කෙනෙක්. මට කරටක් දාගෙන යන්න බෑ කවුරුත් එක්ක. මම දීවලක් කපාන පීනන කෙනෙක්. මට කරටක් දාගෙන යන්න බෑ කවුරක්වත්. මේ දීවල ඒ තරම් බලවත්. ඒක අවතක්සේරු කෙරුවොත් මං හිතනවා කරටක් දාගෙන යන්න පුළුවන් කියලා ගියොත් අර ගමරාල දිවි ලෝකේ ගියා වගේ නෝනට කියපු දවසේ වෙච්ච දේ වෙනවා. නෝන තණ්ඩ ගහන යන්න හිතනවා දිවි ලෝකේ. ආයේ ගමනක් නැහැ. ඉතින් මේ කාම රාග නැති කිරුවට පස්සේ මතුවෙන මේ භව රාග ඒ කියන්නේ කාම රාගයගේම ඉතිරි පැතිරි යාමක් විදිහට පේනවා. මේ ටික හඳුනා ගන්න පුළුවන් නම් ඒකට කියන්නේ සාමාන්‍ය ලෝකයා ආත්මార్థකාමී වෙලයි කියලා. අනුන්ගෙන හිතන්නේ, අනුන්ගෙන හොයන්නේ, අනුන්ට කියලා දෙන්න යන්නේ තමන් විතරක්ම කල්පනා කරන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා අපි හිතනවා සමාජශීලී වීම සඳහා, ඝනයා කෙරේ බැඳීම සඳහා, කුලයා කෙරේ බැඳීම සඳහා මේ හයෙන් එකක් ස්පෙෂලායිස් කරනවා. ඒ නිසා භව රාගය කරන්නේ අපි අර විවිධකයේ කඩලා, උදකලාව කඩලා සතිය කඩලා අහිංසකම කඩලා සමාජශීලී වෙන්න හදනවා. එසා භවරාගය කියලා කියන්න පුළුවන් අපිට අර මම දැන් මෙතන කියන එක මම වෙනුවට අපි වෙනවා. දැන් කියන එක අද හෙට දිගටම යන්න පටන් ගන්නවා. මෙතන විතරක් නෑ මුළු ලංකාවටම දෙන්න ඕනේ, ලෝකෙටම දෙන්න ඕනේ කියලා අපි අර මම දැන් මෙතන කියලා ගන්න ඉතාමත්ම ටියුනුවට තිබුණු පී මොහත මොට්ට කරගන්න. මුට්ටකන හැමෝටම හරියන්න, හැමතැනටම හරියන්න, හැම කාලෙටම හරියන්න ඉතින් සැලසුම් හදලා. අද මෙව්ව වලට විශ්වවිද්‍යාල වියදම් කරන ප්‍රමාණ ගත්තොත්, මෙවැනි රිසර්ච් වලට ගවර්න්මන්ට් වියදම් කරන පිළිම ගත්තොත්, ඔක්කොම හිතන්නේ මේ මිනිසුන්ට පුදුමාකාර බෝධිසත්ත්ව හැඟීමක් තියෙන වගේ මුළු ලෝකෙටම නිවන් දකින්න නෑ. ඒ ලියන එකගේ සතිය කඩන එක විතරයි සිද්ධ වෙන්නේ. ඊටම දක්ෂව සිද්ධ වෙනවා. මුගේ પરම්පරාවට නතර ග්‍රෑන්ට් එකක් හම්බ වෙනවට හම්බුනට පස්සේ ඉතින් උ අනුන්ගේ සීනි කිරන්න පටන් ගන්නවා. ඒක කියන්නේ NGO projects කියලා. ඕනම වැඩක් කරන කෙනෙක් හොම්බෙන් අරින්න පුළුවන්. grant එකක් දීලා මෙන්න මේක ලියපන් කිව්වා. මෙයා හැම එකකම තියෙන්නේ ওই NGO projects වල research එක කරි කිසිම තැනක තියෙනවද කියලා බලන්න හුදෙකලාව කියන වචනේ. ගණ්ඩම හුදෙකලාව ගත්තොත් research ඔක්කොම හුලක් බයිනවා. ඒක මේ ඝණයා කෙරේ කුලයා කෙරේ අනුකම්පාවක් කතා කරනවා. ඒක නිසා බොහෝම ලොකු සමාජවාදී බොහෝම ලොකු විශාල සමාජයකට සේවය කරන කෙනෙක් බාටපත් වෙනවා මේ ලෝකෙට පරකාසේ එන්නේ එන්න ගෙදෙට්ට මරගාතේ. ඊමසේ සතිය නැතු යනවා. ඊමසේ අහිංසකම නැතු යනවා. ඊමසේ කියන ඉදිරි ගමන නැති වෙනවා. ඉතින් මේක නැතුව කරන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ විචිකම කියලා පරිවෘත්තාන කියලා නැති කරපෙන්නා මේකට සුදුස්සා ඇත්ත. නමුත් එයා උනාට පැනලා දෙන්න ගත්තොත් අර තීන අහිංසකම ඉදිරි ගමන් නැති වෙනවා. ඉතින් මේක කියලා දෙන්න අපේ අම්මලා තාත්තලාටත් බෑ අපට. අපේ පන්ති කාමරේ ටීචර්ලාටත් බෑ අපට කියලා දෙන්න. මොකද මේ සමාජයේ පවත්ලා තියෙන්නේ අපි සමාජශීලී සතෙක් බවට පත් කරන්නයි මේ සේරම රිසර්ච් කරන්නේ. මේ සේරම සලසුම් කරන්නේ. එතකොට අහිංසකකම සහ හුදෙකලාව කැඩලා යනවායි කියන එක ඉතාමත්ම ප්‍රසිද්ධ කාරණාවක්. ඒක මේ දන්නවනම් ඒක පෙන්ලා දුන්නට පස්සේ වාද කරන්න එන්නේ නැහැ. ඒ නිසා දැන් මේ දෙක අතර මොකද්ද සමතුලිත භාවය? Taman මේ වීචිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් නැති චිත්තක්ෂණයක් හෝ දන්න මිනිස්සෙක් විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන් කෙනෙක් ඊගාවට ඊටු දවසේ කාලය මේ කරන පරානුද්යතා කටයුතු අනුකම්පාවෙන් කරන දේ ඥාති විතක්ක ජනපද විතක්ක එනකොට මේ දෙක සමබර කරන්න දන්න එක තමයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි කියලා කියන්නේ. ඒක කාටවත් සම්බර වෙලා පිටලා නැහැ. කරුණාව වැඩි වෙච්ච ගමන් ප්‍රඥාව කාබාසිනිය වෙනවා. ප්‍රඥාව වැඩි වෙච්ච ගමන් කරුණාව කාබාසිනිය වෙනවා. ඉතින් ඒක නිසා මේ දෙක අතර තත්ත ජාතානං ධම්මානං අනතිවත්තනත්තේන සම්පහන්තනා කියලා මේ භාවනාවෙම උපදින මේ මගේ විවේකී ලබා ගන්න ඕනෑ කියන ප්‍රඥාවන්ත හිතවිල්ලත් ඒ වගේ මේ දැනුම අනුන්ට දෙන්න ඕනෑ කියලා නැත්නම් අනුන් එක්ක හදා බෙදා ගන්න ඕනෑ කියන මේ කරුණාවන්ත හිතවිල්ලත් අතර ඒ දෙකම හටගන්නේ භාවනාවේ. ඒ දෙක අතර එකක් එකිනෙක පරයාන වෙන తত্ত্বය. තත්ත ජාතානන් ධම්මාණං අනතිවත්‍රණත් වෙන සම්පහන්තනා කියන එක දැක ගන්න අමාරුයි වෙන තැන. හැම කෙනාම මේක තඩමාරු කරගන්න බැරුව අර කඹේ ඇවිදිනකොට දිග පොල්ලක් අරගෙන ඇවිදිනා වගේ කුඩ දෙකක් අරගෙන ඇවිදිනා වගේ තේරෙන්න පටන් අර ගන්නවා එක්කෝ තමන් ගැන පිළිබඳව කල්පනාවට බාධා වෙයි කියලා මෙව එන්නකොටම බය වෙනවා. පරානුද්යතා සංජීවිල වලට බය වෙනවා. අනුකම් ඥාති විතක් වලට බය වෙනවා. ජනපද විතක් වලට බය වෙනවා. ඉතින් ඒකට එයා ෆෝබියා එකක් ඇති කරගන්නවා. සමාජය කියලා කියන්නේ විෂම දෙයක් මට බය කියලා. තව කෙනෙක් තමන්ගේ භාවනා පැත්තක තියලා අනුගේ සීනි කරන්න පටන් ගන්නවා. ඒ කෙනා කියනවා අර යකම කාලකන්‍යා ඌ කම්මැලියා. එහෙනම් මේ සමාජයට බය එක අපි නෑ අපි පොරවල් අපිට පුළුවන් සමාජයේ බැලලා වැඩ කරන්න කියලා ඒගොල්ලෝ කෑ ගන්නවා මෙන්න මේ අඳුරේ මේ තියෙන භාවනා ලෝකය තුළ තියෙන මේ අඳුරේ බලපුවාම මේ ආයුධේ පාවිච්චි කරන්න එක හිවලෙකුට තේරෙන්නේ නෑ. එක රිලෙවෙකුට තේරෙන්නේ නෑ. අර කැපෙන දැලිපියක් දුන්නා වගේ ඌ කපා ගන්න හැටි බලනකොට කටමැත දොඩවන හැටි බලනකොට ඒකද බනින්න වටින්නෙත් නෑ. බනින්න නරකයි. ඒ මොකද මේ භාවනා හරිය කෙනෙක් ගැන මේ කතා කරන්නේ. ඉතින් මේ ආවට ගියාට කෙනෙක් නෙමෙයි සීලක පිළිහිලා සමාධියක පිළිහිලා යම් මට්ටමට ඇවිල්ලා. හැබැයි කෙරුවව දිහා බලනකොට හෙළුවේ කිරුවා දිහා බලනකොට හෙළුවෙන් මේක දිහා බයිටි ඒ කෙනෙකුට මේක කියලා දෙනවා කියන එක කියලා දීපු ගමන් වරද්ද ගන්න. කිව්වා කියන ඔය මොකද කතා කරන්නේ? එහෙමනම් මට කරබන පැත්තකටලා ඉන්නද කියලා කියන්නේ. එහෙම නැත්නම් එහෙම මම ඉන්නව වෙනකොට මං එළියට බහින්ද කියලාද කියන්නේ කියලා මේ දෙක සම්බන්ධ කරන්න බැරි නිසා ඒකට වෙන වෙනමක් දාලා තිනවා කාමරාගණුසේ සාපේක්ෂව භවරාගණුසේ කියලා අපිව කරවන හැටි. සාර්ථකත්වයේ හරහා අපි කරකෝ නැහැටි ඉතින් ඒක මර ගාන්ධිතුමාට හම්බෙලා තිබුණා ඒ දවස්වල මොකද්ද නෑ ගාන්ධිත් නෙවෙයි හම්බුනේ සම්මාන වෙන කෙනෙකුට එයා කියනවා ගාන්ධිට වෙච්ච දේ ගාන්ධිතුමා කියනවලු අපි මේ යම් කිසි කෙනෙක් සමාජය ගැන හිත හදාගෙන සමාජය ගැන හිත යොදාගෙන අදහසක් ගත්තොත් මේ මිනිස්සු යන පාරයිනේ මම ලිඳක් කපන්න ඕනේ එහෙම නැත්නම් මේ 12 රහ මේ ඒ දණ්ඩක් දාන්න ඕනේ කියලා එයා ගිහිල්ලා කාට හරි යමක්මක් ඇති කෙනෙකුට කිව්වොත් මට තාච්චියක් දෙන්න මට උදැල්ලක් දෙන්න මේ මට ඒ දණ්ඩක් හදාන්න තියෙනවා මට ලිඳක් කරන්න තියෙනවා කියලා මේ මිනිස්සයා කියාවිලු ඊළඳාරියේ මේ තමුසික වැඩක් බලන් ඉන්නවා ඌව කරන්න කියලා තමුසෙත් නැති වෙනවා කියලා හිතාගෙන නම් ඉන්නේ අනේ මට වගේ යහදාසක් ආපුලා මේ මිනිස්සු මට අලුත්ම උදැල්ලක් කරන් දෙයි අලුත්ම තාච්චියක් කරන් දෙයි කියලා වෙනුවට ලැබෙන්නේ උඩදෙන පල්ලියට බලලා දවස් මේ කාට දෙන්න හදන්නේ ඌව කරලා හරියන්නේ නැහැ ඊළඳාරේ යනවා යන්න කියලා කියයි ඉතින් යාට හිතනවලු අපු ලෝකෙ මේ තරම නපුරුද කියලා. ඉතින් ඒ තියේදිත් මියා කොහොම හරි කරලා කොහොම හරි යාළුව දෙන්නේ කල්ලාගෙන ණයට හරි තාච්චක් උදැල්ලක් හොයන කියලා වැඩේ කෙරුවොත් මිනිස්සු අතන මෙතන කසුකුසු ගන්න පටන් ගන්නලු මේ කාමේ ඡන්දෙ ඉල්ලන්න තමයි යෝ නටන්නේ. නැත්නම් ඉඳ කපන තැන ගෙදර කෙල්ලෙක් ඉන්නවා මූට එතෙන් යන්න ඕන තරම මේ සෙල්ලම හදන කියලා හෙන්න දිගට කතන්දර කරලා ගෙදර එනකොට වැඩේ කළා ගෙදරුන්ට අම්මා බයිනවලු තෝ මේ නිකන් රටේ තියෙන වැඩ කරන්නේ කියලා රටේ බැනුම් ගන්නවා මොනවද මේ කතාව කියලා. ඉතින් ඒක පන්න ගන්න බැරි නම් යන්න දෙපයි කියලා තියෙන සමාජයකට. දැන් මේ විදියට කට කතාව පැතුරුවට පස්සේ ප්‍රසිද්ධියේ මහන්දියක් හන්දියක් ගන්න කියන්න පටන් ගන්නවා. ඕ දන්නවනේ අසවලා ඕ මොකටේ නැත්නම් අපිට උඩ තියෙන මොකක්ද තියෙන කැහිල්ල? මොකද්ද තියෙන ගාය? මේකට තමයි ඉතින් මේ රටේ වැඩ කරන මිනිහා අතේ වියදම් කරගෙන ණයට බැනුම් අහන මට්ටමට ආවට පස්සේ ප්‍රසිද්ධ චෝදනාවෙන් වටන් ගත්තට පස්සේ එයා ගැටෙන්න ගියොත් ಗುಣ චරිතය ඉවරයි ඔක්කොම ඉවරයි යම් හේයකින් මේ මට්ටම පැන්නොත් මේ මාසයට කොහොම හරි නඩුවක් දාලා අවුරුදු 20ක සිරදඬුවමක් දෙනවා එහෙම නැත්නම් මරණ නඩුවම නියම කරනවා ඉතින් මේක දන්නේ නැතුව සමාජයට බැහැලා සමාජයට බනින්න එපා සමාජයේ මෙහෙම දෙයක් යම් හේයකින් හිතන්න කියනවා මේ මනුස්සයා නඩුවෙන් බේරිනවා මේ මනුස්සයා මේ මරණ දඬුවමේ බේරිලා මනුස්සයා වැඩ කරගෙන යනකොට ඊට පස්සේ කට්ටිය මෙකිටලා කියනවා අනේ මේ මනුස්සයා මිච්ඡර බැන්නට රහසෙ බැන්නට ප්‍රසිද්ධියේ බැන්නට ගණන් ගත්තේ නැහෙනි කුච්චර වීරකමක් කෙරුවේ කියලා මේ මනුස්සයා ස්ටේජ් එකට නංගලා මල් මාලයක් දානවා ඊට පස්සේ ඌට ඌත් නැති වෙනවායි කියලා කියනවා මෙතෙන්ට එනකම් මට මම ඉන්නවා ස්තුති කරන්න ගිය දවසේ ඌ ඉවරයි මේ තරම්ම සමාජයක අපි වැඩ කරන්නේ ඒ නිසා ඒක දන්නේ නැතුව 33000 අල්ලන්න යන්න එපා භවතණ්ණාව කියලා කියන්නේ මේ වගේ දෙයක් 33000 අල්ලනවා නම් ගාන්ධිතුමා මේ උගන්ලා තියෙන මේ කාරණා හතර දැනගෙන ගියොත් බලන්න ගාන්ධිට මොකද උනේ කියලා විදිචිබ්බ මැරුවා කෙනෙටිට මොකද කිරුවේ විදිචිබ්බ මැරුවා සොක්‍රටිස්ට මොකද කිරුවේ වහක පෙදීලා කිව්වා මේක බීපං ඔබ මහා කරදරයක් බුදුජානක අවුරුදු 80ක් ජීවත් වුණා ස්වභාවික මරණය. සුසංචි මේ ඔක්කොම දැනගෙන බැස්ස නිසයි අපිට කියන්නේ මේ කාමතණ්හා දුරුවන් කිරීම සතාගේ 80% විතර තමයි. භවතණ්හා විතර යටින් තියෙන්නේ හැබැයි පුතෝ අරිට වෙඩි ඉතාම සූක්ෂමයි. මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වලට යන හැටි, අනුන්ට උදව් කරන්න යන හැටි, ජනපද විතක්ක බලන හැටි, ලෙඩ රෝග නොවෙන්න කටයුතු කරන හැටි, බැනුන්නා ආන්න කටයුතු කරන හැටි පේන්නේ බොහෝමත්ම සුහදව එළියට එන ඔපිනියන් දෙන රජයේ නොමිලේ හම්බෙන නීතිඥෙක් වගේ. කපන කැපිල්ල හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා මේ ගැන දැනගෙන ඉන්නක හොඳයි. භවනා කරන කෙනෙක් මේ කාම රාග විතක්ක කියන එක බරපතල වැඩක් ඔලුවට ඔලුව දාලා හට කරන රටනක්. නමුත් ඒ සටන දිනපු අයට යටපැත්තේ තියෙනවා වෙනම සැලසුමක්. ඒක මේ ඉව කර නැත්තන්ගේ සැලසුම් නෙවෙයි. මේ ප්ලෑන් එකේ හැටි. ඉතින් ඒක නිසා භවනාවේ හරියන්න ඊට වැඩිය සියුන් ට්‍රැප් එකට අහුවෙනවා අපි. ඒ ට්‍රැප් එක අහුවෙන්න කල්යාණ මිත්‍රයන් නිතරම තියානින්න ඕනේ. කැත්ත නැතුව විවේචනය කරන කල්යාණ මිත්‍රේ. එතන සතියේ ඉන්න ඕනේ. පුළුවන් තරම් කණ්ණාඩියක් වගේ ගමනක් යන්න ඉස්සෙල්ලා නිතරම කණ්ණාඩියෙන් බැලලා පිටත් වෙන්න. කොච්චර ආලවට්ටම් දැම්මත් කණ්ණාඩියෙන් බැලුවේ නැත්නම් අපිට දන්නේ නැහැ අපි මේ කොටන තියෙන සරසිල්ල. දැන් සතියේ නැත්නම් මේවට අහුවෙනවා. මේ පැත්ත ඔය කියන භවරාග පැත්තේ මේ උපක්‍රම තේරවාදෙන් පිට කිසිම පොතක කිසිම ආගමක නැහැ. ඒක කොහොම සඳහන් කරලා තියෙන හොඳ පැත්තද? නමුත් අද වෙනකන් අපිට පැවිදිලා තියෙනවා. අපිට වෙලා තියෙන කාලය හැටියට මම ගන්නවා වෙලාව ඊගාවට තියෙන මේ අවිජ්ජා අනුසය නැත්නම් අවිජ්ජා සංයෝජනගතකරනද අවිජ්ජාවට ප්‍රතිපක්ෂ වෙලා තියෙන විජ්ජාව එහෙම නැත්නම් දැනුම විනිවිද දකින්නවා කියන එකයි බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ. බුදුරජාණන්සේ සඳහන් කළ තුන මේ අවිද්‍යානුසය ගැන කතා කරනට අවිද්‍යා සූත්‍රය කියලා එකක් තියෙනවා. අංගුත්තර නිකායේ දසක නිපාතේ ඒකෙදි බුදුරජාණන්සේ සඳහන් කරනවා පුබ්බා භික්ඛවේ කෝටින් න පඤ්ඤායති අවිද්‍යාය. අපි මානෙන්නේ මේ අවිද්‍යාව කියන එකේ හටගන්න මුල බුදු ඇහැටවත් පේන්නේ නැහැ කියලා. මෙතනින් පස්සේ අවිද්‍යාව ආවේ මේටි ඉස්සර අවිද්‍යාව තිබුණ නැහැ කියලා මේ හට ගැනීමේ කොළවරක් පේන්නේ නැති තරම් ඈතට දුණා අවිද්‍යාව. ඒක අකුසල් වල පල්ලවෙනිම අකුසලේ. මොන දේ හෝ නොදැනීම මොන දේ හෝ විනිවිද නැත දගල නැති ගතිය. නමුත් අවිද්‍යාව පටිච්ච සමුප්පන්නයි. ඉදප්පච්චතාවයක් තියෙන එකට හේතුවක් ඇතුව හට ගන්න නැතුව හට ගන්නෑ. එතන ඒක නිසා බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව මුලට ගinien එක නෙවෙයි කරන්නේ මේ අවිද්‍යාව නැති කිරීම සඳහා විද්‍යාව පහළ කිරීම සඳහා කරගෙන යන වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ බුදු වුණයි කියලා සඳහන් කරන්නේ චක්කුංගුදපාදී ඥානංගුදපාදී විඥාඋදපාදී විද්‍යාව ඉපදුණයි කියලා කියන්නේ අවිද්‍යාව නැත වුණා. ඉතින් ඒක නිසා අපි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලේ අපි කොතනදීද කොහොමද කොයි ආකාරයෙන්ද අවිද්‍යාවට පහර දෙන්නේ කොහොමද විද්‍යාව උපදින්නේ කියන එක අර කාමරාගානුසය පටිඝානුසය දිඨානුසයට සාපේක්ෂව අවිජ්ජානුසය නැත්නම් අවිජ්ජා දුරුකිරීම පිළිබඳව විස්තර කතා මේ සූත්‍ර පිටකයේ තියෙනවා. ඒක සාධක නිදර්ශනයක් විදිහට ගත්තොත් අපි කලිමුත් මතක් කරපු චුල්ල වේදල්ල සූත්‍රයේදී විසාක උපාසකතුමා ඒ ධම්මදින්න රහත් බෙහෙනින්නාසෙන් අහනවා සුඛාය වේදනාය අයියේ කිං පටිභාගෝ කිය. මේ සුඛ වේදනාවට ප්‍රතිපක්ෂ ධර්ම මොකද්ද කිය. එතකොට ධම්මදින්නා කියනවා දුක්ඛාය උපාසක සුඛාය වේදනාය පටිභාගෝ. සුඛයට දුක පටිභාග වෙනවා. දුකට සුඛ පටිභාග වෙනවා. එතකොට මේ දුක්ඛ වේදනාව එනකොට පටිඝානුසේ වැඩ කරනවා. සුඛ වේදනාව එනකොට කාම රාගනුසේ වැඩ කරනවා. ඒ නිසා අපිට සුඛ වේදනාව විතර පේන්නේ. අපිට සුඛ වේදනාව පේන්නේ කාම රාගනුසේ පහට කණ්ණාඩිය හරහා. ඒ නිසා අපිට සුඛ වේදනාව හැම වෙලාවෙම සුඛෙටමයි පේන්නේ. ඒක ඉවර වෙන්නේ දුකෙන් බවවත් තේරුම් ගන්න අපිට පුළුවන් කමක් නැහැ. මොකද අපි ඒක බලන්නේ රාගනුසේ හරහා නිසා. එතකොට පටිගයක් එනකොට දුකක් එනකොට පටිගය හරහා බලන නිසා මේ දුක් වේදනා තින සුබ පැත්ත ඒක ඉවර වෙන්නේ සුඛයකින් බව කද්දාකත් අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි ඒක දිහා බලන්නේ මොන දුකින් නොපතන් කියන හැඟීමෙන්. එතකොට මේ දෙක මම හිතන්නේ එක ප්‍රසිද්ධයි කාට හරි තර්කානුකූලව පෙන්ලා දෙන්න පුළුවන්. එතකොට මේ විසාක උපාසකතුමා ආනවා ඒ ධම්මදින්න රහත් මෙහින්නාංශකින් අදුක්කම සුඛාය අයියේ කිං පටිභාගෝ. අපිට මේ දුකටත් නැතුව සැපටත් නැතුව කාලයක් තියෙනවනේ. භාවනා කරන කොටත් තියෙනවා, නාන කොටත් තියෙනවා, කන කොටත් තියෙනවා, බොන කොටත් තියෙනවා, සක්මන් කරන කොටත් තියෙනවා, විදින කොටත් තියෙනවා. මොනම දෙයක්වත් කියන්න දෙයක් නැහැ. ඒක සැපයි කියන්නත් බෑ, දුකයි කියන්නත් බෑ. ඒක සාමාන්‍ය කාම ලෝකේ දන්නේ නැති අවස්ථාවක්. නැත්නම් කාම ලෝකයේ විද්‍යා මේ පරිශෙන් නොකරපු අවස්ථාවක්. නමුත් මිසහක පාසකතුමාට ඉතින් තමයි ගේන්න ඕනේ. ගේන්න තමයි මේ ඉස්සල්ලාම දුක සැප දෙක අයින් කරගන්න. ඒකට බලපාන අනුසේ ධර්මහරහ. දැන් ආනෝ අවිඥා දුක්කම සුඛාය වේදනාය අයියේ කිම් පටිභාගෝ කියලා. එතකොට මේ විසාම් ධම්ම දින්න තෙරුණාන්ති තෙරින්නාන්ති කියනවා අදුක්කම සුඛාය විසාක උපාසක අවිඥාය පටිභාගෝ. අපි අපේ ජීවිතේ නොදන්න තැන කියලා කියන්නේ සැපත් නැති දුකත් නැති දේ ගැන අපි දන්නේ නැහැ. මොකද මුළු ජීවිතේම සැප වෙන කාලයක් තියෙනවා. මටත් සැප ඕනේ, අපේ අයටත් සැප ඕනේ. ඒ වගේම දුක එනකොටම නදකින් නොපතන. ඒක ආයෙ නැති කරන්න නිකම් නෑට අඳුකොළ වගේ වෙනවා. නමුත් අපිට කවදාකවත් මේ දෙක අතර තියෙන මේ තනාතන සටන නිසා මේ සැපක් දුකක් නැති අවස්ථාවක් අපිට ඒක තියෙන අවිද්‍යාව. දන්නේ නෑ. මේ දන්නේ නැතිකම අපිට පෙනී හිටින්නේ කම්මැලිකම විදියට, නීරසකම විදියට, එපා වුණයි කියලා, බය හිතෙනවයි කියලා. අසරණයි කියලා මම නිකමෙක්ුණයි කියලා ඒ මොනවත් නැති වෙලාවට පුදුමාකාර අවිද්‍යාවක් අපිට වැඩ කරනවා. ඉතින් යම් කිසි කෙනෙක් දැනගත්තොත් මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව තියෙන වෙලාවේ, මේ කම්මැලි කියන වෙලාවේ, මේ කියන නීරසයි කියන වෙලාවේ, මේ බයයි කියන වෙලාවේ, දන්නේයි කියන තැන. ඒ නිසා එතෙන්ට හිත යොදනොයි කියලා කියන්නේ අන්ත දෙක අතහරිනොයි කියන එක. ඒකාන්තයක් තමයි කාමසුකල්ලිකාණ යෝගය, අනිත් එක තමයි අත්තිකිලමතාණ යෝගය. අපි මේ දෙකටම ක්‍රියාත්මක කිරීම දන්නවා බරපතල අන්ත දෙක. ඉතින් සරුවචනාංශේ බුද්ධ ඥානෙ උපදවද්දී පළවෙනිම ශ්‍රී මුඛයේ විවෘත කරන්නෙම ධම්මචක්කපවත්තන සූත්‍රයේ උබෝවන්තය අනුපගම් මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා. මේ අන්ත දෙක මගහැරීමෙන් තමයි සර්වචන්නාංශේ මධ්‍යම ප්‍රතිපදා හොයාගත්තේ. මධ්‍යම ප්‍රතිපදා කියන්නේ මේ කම්මැලි තැන, මේ භාවනා කරනකොට එපා වෙන තැන, මේ භාවනා කරනකොට නිකන් පාළු වෙන තැන, මේ භාවනා කරනකොට ඔක්කොම සමරසයේ පේන තැන. ඒකේ තියෙන රසයට කියන්නේ අදුක්කම සුඛේ. අපි ඉතින් භාවනා කරනකොට ඒක ආපුවාම නැගිටලා යනවා. කීලගෙන අද භාවනා හරි නැහැ. භාවනා හරි ගියයි කියලා කියන්නේ අර ආතල් එක ආපු දවසේ. ඉතින් ඒ ගුරුවරයාගෙන බහුවෙන්ද පත්‍රයටත් ලියනවා, අල්ලපු ගෙදෙට්ටත් ලියනවා, මෙන්න බොලේ වැඩ කියලා. අර විවේක වෙන තැනට එනකොට අදුක්කම සුඛ වේදනාවට එනකොට නැදකින් නබතන් වනේ වනසීපාකටවත් මෙහෙම කරදරයක් නෙවෙයි මල හොන්තුයින් මේක නිකන් ලුණු නැති පරිප්පොද්ද මේ පතෝල හොද්දක් කන්නා වගේ ඕකට මේ මේක මේ gedara thore hitiyata වැරිය දුකයි මේ දුක නැති කරන මාර්ගයක් වෙන්න පුළුවන් නෑ මේක කවදාකවත් හිතෙන්නේ නෑනේ අන්න එකට කියන අවිද්‍යාව කියලා කවදා හරි හිතන්නේ යෝගාවචරය මේක අපේක්ෂා කරමින් භාවනා කරනවායි කියලා මේ සැපය මේ දුකේ කියලා වෙන් කරලා ඒක ඇත්තට අපේ ජීවිතේ 10%ක්වත් නෑ සැප දුක 90%ක්ම තියෙන්නේ අදුක්කම සුඛේ. දකින්න ඕනේ නැතිකම නිසා අපි අර 105-10 පෙන්නන එක ලොකු කරන්න හදන්න ගිහිල්ලා වයස යනවා තේරෙන්නේ සුරුස් ගාලා දැන් මටත් 67ක් ගිහිල්ලා. තාම නෑ ඔය සැප හොයන ගතිය නතර වෙලත් නෑ දුකට වෛර කරන ගතියක් තියෙන්නේ නෑ. අදුක්කම සුඛේ තුල තමයි නිවන් මාර්ගයේ තියෙන මධ්‍යම ප්‍රතිපදා මාර්ගය කියන එක තාම අමාරුයි ඔළුවට වදදලා දෙන්න. ඉතින් කවදා හරි බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා මේකට මේ අදුක්කම සුඛයට මේ නිරසකමට මේ නිබ්බිදාවට මේ පා වෙන ගතියට සූදානම් වෙලා භාවනා කරන්න ගියොත් ඒකට කියනවා විඥාය කියලා. අවිද්‍යාව නැති වෙනට ඊට පස්සේ අහනවා අවිද්‍යාවට කිං පටිභාගෝ විඥාය පටිභාගෝ. ඒක නිසා අදුක්කම සුඛ වේදනාව තමයි මේ භාවනාවේ උපේක්ෂා වේදනාව තමයි මේ භාවනාවේ භාවනා කරන්නා විසින් ශික්ෂාව හරහා කළ යුතු එකම දේ. ඒකට අපේක්ෂා කරගෙන යන්න කියලා යෝගාවචරගේ හිත හදන්න මේ වගේ දවස් 10 භාවනා කීයක් කරන්න වේවි. ඔය එහෙන කමඨාන් වර්තාවලින් පේනවා පලාතකට ඉන්න ඕන ගමක් නැහැ. හැමදාම අහන්නේ අර චීස් බටර් හැප්පෙන්නේ නැතුව කන්න පුළුවන් දේවල් තමයි. මේ මතු වෙන දේවල් නැදකින් ඔබ තමයි මේ හිතවිලි එනකොට මොකද සංසි කරන්නේ? වේදනාව එනකොට මොකද කරන්නේ? සද්ද එනකොට මොකද කරන්නේ? මේව නැත්නම් මොකක්වත් නැහැ හරි පාළුයි. ඉස්සරහට යන්නේ නැහැ වගේ තේරෙනවා සංසි මම මොකද කරන්නේ? මම යනවා ස්වාමීන් වහන්සේ උනට මේක සමතෙත් දන්නෙත් නැහැ විපස්සනා දන්නෙත් නැහැ කියලා. ඉතින්ද එනකොට අපි ගහන පෙස්සන්තා චාර්ජ් ෂීට් එක දිහා බලනකොට පේනවා මේ විද්‍යාව එනවට කොච්චර අකමැතිද? ඒ වෙනුවට අවිද්‍යාවට අපි දැන නොදැන උදව් කරන හැටි. ඉතින් මේ අයෝනිසෝ මනසිකාරේන්දලා යෝනිසෝ මනසිකාරට යන්නේක සිංහලයා කියන්නේ පැමිණි දුක් පැනිරායි. භාවනා කරනකොට මේ පැමිණිච්ච දේ උග පැනිරහ කරගන්නේ කිය. සරුවචනාංශේ මතක් කරන්නේ කොයි වෙලාවක හරි මහන්නේ කාම ගුණ අතහැරලා අරණ්‍ය ගත වෙලා අරණ්‍යත් අතහැරලා කයට හිත අරගෙන කයෙහි හිත පවතින වෙලාවේ පුදුම ධරතයක් දැනෙනේ. මේක ඉඳගෙන ඉන්න බෑ එක විදියකට. හිත හිටින්නේ නෑ එක තැනක. ගොඩ දාපු මාළුකගේ නටනවා. ඊගාව පරිච්ඡේදෙ පුදුන්සේ පටන් ගන්නවා මහණෙනි මේකට ධරතේ කියන්න එපා. මේකට ප්‍රමෝදේ කියන්න. මේකට ප්‍රීතිය කියන්න. මේ සති සම්පජඤ්ඤේ කියන්න. පස්සද්දී කියන්න සුඛේ කියන්න. ගෙදර තුරේ ඉඳගෙන අපි මොන සැපවින්දත් අපාගාමි. මේකේ වෙනකොට කයෙහි තියෙන්නේ කයෙහි තියෙන මේ පුංචි දුක ප්‍රමෝදයක් කරගන්නයි කියලා. ඊට පස්සේ මේ කයෙහි තියෙන හතර මහා ධාතුන්ගේ එකට හිත යොදලා
පටවිදා වෙන්න පුළුවන් ආපෝ වෙන්න පුළුවන් තේජෝ එතෙන්ට ගිය දාසේ ඒක වද දෙනවා කිව්වම කෙලොරක් නැතුව දෙනවා ඒක ධර්තයක් තමයි ඒක පරිලාහයක් තමයි ඒකට ප්‍රමෝදේ කියලා නම දාගන්න ප්‍රීතිය කියලා නම දාගන්න මේක තමයි මේ අයෝනිසෝ මනසිකාන ඉඳලා යෝනිසෝ මනසිකාට එන තැන මේක තමයි කියන්නේ බාහනදී තුනී වේගනේ යනකොට මොනවත් නොදැනීගෙන එනකොට තර්ක මනස දාන්න එපා මට කොච්චර වෙලා මේ සැපත් නැති දුකත් නැති තැන ඉන්න පුළුවන්ද කියනකොට තේරෙයි ඒකට අප්‍රමාද වෙලා භාවනා කරනවා අපි මෙතෙක් කල ජීවිතේ කරපු ටික ගැන තේරෙයි මේක නැති කරගන්න පවුලක් වශයෙන් ගමක් වශයෙන් රටක් වශයෙන් විද්‍යාවක් වශයෙන් සංස්කෘතියක් වශයෙන් කරලා තියෙන තටමන තංගලි දිහා බලනකොට මේ උපේක්ෂා වේදනාව අගය කරන දවසේ තමයි ලුකහට හරි තමන්ගේ අවිද්‍යාව පමණ තේරෙන්නේ. ඒක කියනවා මේ සීසෝ එක ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ නිදර්ශනයක්. සීසෝ එකට ගියාම පොඩි ළමයි කැමැති අන්තිම වාඩි වෙන්න. එතෙන්නේ ගොඩක්ම ඉහළ පහළ යන්නේ. ඉතින් ඒක තමයි ප්‍රත්‍යඥයන්ගේ හැටි. එයා ගියාට පස්සේ දුවගෙන ගිහිල්ලා උංගෝක් ඉහළ පහළ යන දේ. ඒ කියන්නේ කාමසුකල්ලිකාණ යෝගී කෙලවරයි අත්තිකිලමතාණක යෝගී කෙලවර තමයි හොයන්නේ. ඉතින් ඒක බුදුසසුන්ට කියනවා ඒකේ ඉන්න තාක්කල් ඔබට සුගතියක් නම් වෙන්නේ නැහැ කවදාකවත්. ඔබ තියාම ආත්මතු પરම්පරාවටම නැහැ. ඒක නිසා පුළුවන් නම් කෙලවරේ වාඩුණාට නැතුවට කමන්නේ මැදෙ මැදට එන්නේ කියලා. කවදාරි ඇවිල්ලා මේක හරියටම හිටවලා තියෙන කනුව උඩ ඉඳගෙන හිටියොත් මොකද වෙන්නේ කියලා. සීසෝකේ මැද එතකොට අර තරංගායාමයේ එකයි වෙලාවේ එකයි ක්‍රියාකාරකම් අඩුයි. යාර තේරෙන්න පටන් ගන්නවා මෙතන එච්චර උච්චාවච භාවයක් නැහැ. හැබැයි උච්චාවච භාවයේ ලකුණු ටික තියෙනවා. ඒ තරංගායාමයක් තියෙනවා, ඒ වේලාවක් තියෙනවා. එතකොට යාර තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල් ළමා යුගයක් ගත කරා. දැන් මේරින් යුගයට එනකොට පේනවා මේක හිටවලා තියෙන්නේ තනි කණුවක කියලා. හරියට මැදට ආපු කෙනාට තේරෙනවා වගේ තනි කණුව උපේක්ෂාට ආපු කෙනාට තේරෙනවා තමන්ගේ තකතිරුකම. මෙදේ කල් කරලා තියෙන හැම උත්සාහයකින්ම කරලා තියෙන්නේ අර හුදකලාව කඩාගෙන. අර තියෙන මධ්‍යස්ත නොසැලෙන ගතිය කඩාගෙන ඊට පස්සේ කැඩුවයි කියලා ලෝකයට බැන බැන ඉන්නවා. ඉතින් ඒක නිසා මැදට එන්නේ තමන්ගේ තකතිරුකම පේන නිසා මැදට එන්නේ තමන්ගේ අවද්‍යාව තේරෙන නිසා උගෝදෙනෙක් ඒකට අකමැති අයෝනිසෝ මනසිකාරය නිසා තමන්ගේ තියෙන තකතිරුකම තමන්ගේ අවිද්‍යාව තමන්ගේ බෝඩකම තමන්ගේ ඔලොමලකම තමන්ගේ මේ අන්ධකාරයට කැමැති ගතිය තමන් මේ සිද්ධි බහුල භාවයට කැමැති ගතිය තමන් විසින්ම දැනගැනීමට අපි කැමැති නෑ ඔලොමලකම නිසා ඒක නිසා අපි භාවනා කරන්නත් කැමැති නෑ උපේක්ෂාවට එනවත් කැමැති නෑ අවිද්‍යාව ප්‍රමාණය දැනගන්නවත් කැමැතිත් නෑ මේ ලෝකයේ හදලා තියෙන්නේ අපිට අවිද්‍යාව තිබුණකම නෑ වහගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි අද තියෙන සංස්කෘතියේ ස්වභාවය. අවිද්‍යාව කොච්චර තිබ්බත් කමන්නේ අවිද්‍යාව නැහැ වෙනුවට වෙන මොකක් හරි උටුන්න දාගෙන ඉන්න පුළුවන් නම්. නමුත් බුදුරජාණන් වහන්සේකට බොහොම විප්ලවීය එහෙම නැත්නම් ධම්මදින තෙරණ වහන්සේ දෙන බොහෝ විප්ලවීය දෙයක් තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය දැනගන්න එක තමයි විද්‍යාව කියන්නේ කියලා. මම කොච්චර තකතිරුද කියලා දන්නවනම් ඒක තමයි විද්‍යාව නිසා අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිභාගයි කියන්නේ. තමන් භාවනා කරන්න කරන්න තේරෙනවා මම මේ හිතාමතා කොච්චර තමන්ට අහේනි කර නිවනට අහේනි කර අකුසල් පැත්‍ර දේවල් කරනවාද මම මේ කරගන්න ටිකෙන් පිට කිසිම කෙනෙක් මේ කරන්නේ නැහැ. කන්නඩිය කරන්නේ මම විතරයි. ඒ තරම් කෙලවරක් නොපෙන අවිද්‍යාව ඒක පටිච්ච සමුප්පන්නයි. ඒ දේ එක සතිචිත්තක්ෂණේ කඩලා පෙන්වන්න පුළුවන් ඕම් බලපන් මෙතෙන් ඩාට පස්සේ අවිද්‍යාව නැහැ. උඹට ඒක කොච්චර එපා වෙනවද කියලා. ඒ සතිචිත්තක්ෂණේ හිතපවත්තන්න බැරිකම විද්‍යාවට තියෙන අකමැත්ත මම කරන දෙයක්ම නෙවෙයි. මගේ හිත කැමතිත් නැහැ, කය කැමතිත් නැහැ. ඒක දීලා බලන්න කාට හරි කිසි කෙනෙක් ගන්න කැමති නැහැ. ඒක ගැන රිසර්ච් කරන රිචඩ් ඩේවිඩ්සන් කියනවා මම අවුරුදු 40ක් නිතිපතා භාවනා කරනවා. මම මුළු ලෝකෙටම කියනවා විද්‍යානුකූලව මේක සියලු ලෙඩෝට බේත කියලා. නෝ කිසි කෙනෙක් ගන්න ඇති ඇති බලනකොට මට හිතා ගන්නවත් බෑ කියලා. ඇයි මේ නිකන් දෙන මේ බේත ගන්නව වෙනුවට මේගොල්ලෝ নানা ආකාර සංකර දේවල් වලට යනවා. ඇයි එහෙම වෙන්නේ කියලා ඒකට හේතුව හොයන්න
පරීක්ෂණයක්වත් ඩිසයින් කරන්න මට තේරෙන්නේ නැහැ කිය. මේ කර්ම ශක්තියක්ද? ඇසුර නිසා වෙච්ච වැරද්දක්ද? එහෙම නැත්නම් තමන්ගේ හිතසුව කැමති නැතුවද? තමන්ගේ අත්ත කුසලයේ කැමති නැතුව මේ ලෝකයා නටන නැටිල නටනවාද කියන මේ කතාව තමන්ගේකට නම් තමන්ට උත්තර දී ගන්න පුළුවන්. මේ මධ්‍යස්ත වෙනකොට විවේක වෙනකොට තේරෙනවා කෙරුවොත් සංස්කාරයක් සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. සහිතමතා කරන සියලුම දුක සමාවෙන්න. හිතමතා කරන සියලුම දේ දුක පිණිස හේතු වෙනවා. හිතමතා කරන සියලුම දේ අනිත්‍යවට හේතු වෙනවා. ඉතින් මේක ඉංග්‍රීසියෙන් කියන්නේ each will is evil කියලා. Each volition is evil. ඉතින් අපි මේ විවේක තැනකට ආවට පස්සේ අපි කිව්වොත් අදුක්කම සුඛයට ආවට පස්සේ උපේක්ෂාට ආවට පස්සේ යමක් චේතනා නොකර ඉන්නවයි කියලා හිතන්නේ. තම චේතනා නොකර ඉන්න අන්තිම ශික්ෂාවක් දානවා. ඒකට කියනවා ඒ ලෝකයේ උපය උපාදාන චේතස අදිඨානා විවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකේ තියෙන සියලුම ද වස්තු වල තියෙන අනබිරතිය එවනත ඒකට විරාගය කියලා කියන්නේ සංඥාව තමයි. ඒ අර විවේක ස්ථාන්ට ආවට පස්සේ මොන්නම චේතනා ප්‍රකල්පනා අනුසය මොන්නම දෙකින් මම කුප්පණ්ඩ හැදුවත් එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි එවනත එකක්වත් අජෝසනය කරන්නෙත් නෑ අභිවදනය කරන්නෙත් නෑ අභිනන්දනය කරන්නෙත් නැහැ. ඉතින් අන්න ඒ ශික්ෂාව එතෙන්ට යන්න නම් ඒ කියන්නේ මේ අවිද්‍යාව දැනගන්න එක තමයි ලොකුම විද්‍යාව කියලා තේරුම් ගන්නවා. ඒ නිසා කාටවත් බෑ මගේ අවිද්‍යාව තේරුම් ගන්න. මට බෑ තව කෙනෙක්ගේ අවිද්‍යාව තේරුම් ගන්න. මට පුළුවන් මගේ අවිද්‍යාව තේරුම් ගන්න විතරක්. ඒක නිසා කියනවා be mindful and mind your own business කියලා. උඟ දෙනෙක් කැමති නැහැ මේ කියනවාට. Be mindful and mind your own business. ඔබට කාදාකත් අනුන්ගේ අවිද්‍යාව දැනගන්නත් බෑ. ඒකට විද්‍යාව දෙන්නත් බෑ. වින කෙනෙකුට උඹේ අවිද්‍යාව දැනගන්න ඔබට විද්‍යාව දෙන්නත් බෑ. උඹේ අවිද්‍යාව ප්‍රමාණ කිරීමමයි උඹේ තියෙන විද්‍යාව. එතකොට අහනවා මේ ඇති වෙන විද්‍යාවට මොකද්ද ප්‍රතිභාග වෙන්නේ කියලා. විරාගී කිසිම දෙයකට කැමැත්තක් නැහැ. මෙතෙක්ල රාග කරපු කිසිම දෙයකට විරාගය පහළ වුණාට පස්සේ නැත්නම් ඒ දේ නීරස වේගණ යනවා කියලා අපි කියන්නේ. විරංජන වෙලා යනවා කියලා අපි කියන්නේ. විරාගයටපත් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් රසාස්වාදේ නැති වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා මේ නිර්වින්දනේ බවටපත් වෙනවා කියලා. මෙච්චර විතර මුස්පේන්තු දෙයක් මනුස්සයට ඇත්තෙම නැහැ. මේක වනේ වනසීපාවකටවත් නොවේවා කියලා තමයි අපි දරුව හදන්නේ. මේක වනේ වනසීපාවකටවත් නොවේවා කියලා තමයි විවස්ථා හදන්නේ. මේක වනේ වනසීපාවකටවත් මෙහෙම නොවේවා කියලා තමයි නගර නිර්මාණ කරන්නේ. අපි අනාගත පස්සවරු සැලසුම් හදන්නේ. තව සර්වචනංශයෙන් වෙන්නන්නේ උඹට කවදාහරි උඹේ අවිද්‍යාව ප්‍රමාණය දැනුණා නම් උඹට තේරෙයි ඒ උඹේ ඒ දැනුම් ප්‍රමාණය අවිද්‍යාව ප්‍රමාණය දන්න දැනුමටමයි විද්‍යාව කියන්නේ. ඒක සාපේක්ෂ ධර්මයක් මිස පුංචි ළමයාගම අවිද්‍යාව නැහැ. හැබැයි යායක ආසින්තනයක් ලබන්නේ එයා දන්නේ නැහැ ඒක විද්‍යාවක් කියලා. සාපේක්ෂ ඥානෙ නැහැ. අපිට ඇති වෙන්න ටොංගණන් කාපුව බඩේ තියෙනවා. කරපු තකතිරු ගන්න රාත්තල් ගන්න කියලා කියන්න බෑ. අන්න ඒක දැන ගැනීමට කරන උත්සාහයට කියනවා ආත්ම ගවේෂණය ආර්ය පරිශ්‍රණය කියලා. එයිස අපි කවුරුත් එක්ක ගැටෙන හැම වෙලාවෙම රූපයක් එක්ක ගැටෙන හැම වෙලාවෙම සද්දයක් ගඳක් රසක් පහසක් ගැටෙන හැම වෙලාවෙම අපිට තේරෙන්න පටන් ගන්නවා අපේ අවිද්‍යාව ගොජ දාන හැටි. අපිට නිකන් ඉන්න බැරි හැටි. ප්‍රතික්‍රියා නොකර ඉන්න බැරි හැටි. එහෙම නැත්නම් ඒකට චේතනා පහල නොකර ඉන්න බැරි හිටි. ඒක එන්නේ ඉස්සල චේතනා පහල කරගෙන අපි හිතනවා ඒක තමයි මට චේතනා පහල කෙරුවේ. ඒක ඒ ආපු රූපේ වැරද්ද, ගඳේ වැරද්ද, රසේ වැරද්ද කියලා ඒකයි බුදු දහම සඳහන් ගන්න රූපයක් දකිනකොට දැකිල්ල මට නතර කරපන්. එතකොටම කවදාකවත් රූපෙට දොස් කියන්නේ නැහැ. මෙයා මට රාගයක් ඇති කරලා දෝෂයක් ඇති කරලා යදන්න රූපයක් ඇති වුණා. ඇති වෙච්ච රූපේ උනන් රාග ඇති කරන්නත් පුළුවන්, දෝෂ ඇති කරන්නත් පුළුවන්. මැදෙම අදුක්කම සුඛ ඇති කරගන්න පුළුවන් රූපයේ ඒ තුනම නැහැ. එතනින් නතර කරන්න බැරි නම් අපි ඒ රූපයට චෝදනා කරනවා අරයා තමයි මාව කෙලෙසුවේ කියලා. එයා එහෙම ඒක කෙලෙසෙනවයි කියලා කියන හිත විතරමයි කෙලෙසෙන්නේ. මම රූපේ කෙලෙසුවේ නැත්නම් මගේ හිත කෙලෙසෙන්නේ නැහැ. ඔබේ එතනත් නැහැ. එතකොට මෙතනත් නැහැ. රූපයක් ඇති උනායි කියලා මතක සටහනක් නැහැ. ඉතින් ඒ නිසා මේ විරාගයේදී වෙන්න වෙනද ආස කරපු දේවල් මෙතන දදබල ද්වේෂ කරපු දේවල් ද්වේෂ කරනවා. ආස කරනවත් අරතරම් බැඳගෙන කරන ගතියක් නැහැ. ඒවා එනවා පැන්සල් එළියල ඉරසරකින් මැකුවා වගේ. නිලුම් පැතට වැටිච්ච වතුර ටික වගේ. දිවාකට ගත්ත කැල ටිකක් දුක් ගාලා කැල ගහන්න වගේ. අසුරු සනක් වගේ. ප්‍රත්‍යච්ච කබලට වතුර කඳුලක් කඩනවා වගේ මේ එනවා රාගේ මේ යනවා. මේ එනවා ද්වේෂේ මේ යනවා. අන්නේ තෙන්ට එනකොට ඒ ගොඩක ගැලෙන බැඳෙන ගතියින් අඩු වේගෙන යන ගතිය විරාගය. ඒ විරාගය තමයි විමුක්තිය කියලා කියන්නේ. එතකොට ඒ පොඩ්ඩක් ඈත් වෙනවා. ඒ කියන්නේ ඇලි බැඳී තියෙන ගතිය නැති වෙනවා. ඒ විරාගය නිසා ඒ විමුක්තිය. එතකොට විරාගයට ප්‍රතිභාග මොකද්ද කියලා අහනවා විමුක්තිය කියලා කියනවා. සම්මදින දෙරණාද විමුක්තියට මොකද්ද ප්‍රතිපාක කියලා කියනවා නිබ්බාන. ඉතින් විසාක පාසිකතුමා මල පැනලා අහනවා නිවනට මොකද්ද ප්‍රතිපාක කියන උතුර කියනවා උඹ මල පැන්න. ওই ප්‍රශ්න ක්‍රමේ ප්‍රශ්නාන ක්‍රමේ ඉවර සීමාව දන්නේ නැතුව යන්නේ කියලා. මේ ඔක්කොම කරන්නේ Brahmacharya රකින්න නිවනට නම් නිවනට ප්‍රතිපාක මොනවද කියලා අහනවායි කියලා කියන්නේ මිනිහා නිකන් විසාක පාසිකතුමාට මම මේ මිනිහා නිකන් කිව්වට මේ අනාගාමී උත්තමයි. ධම්මදින රහත් උපාසකම සීමාව පැන්නේ වයි කියලා කියනවා. ප්‍රශ්නයක් අහනවන ප්‍රයෝජනය සලකන දැන් කට කහනවට ප්‍රශ්න අහන්න එපයි කියලා. ඉතින් ඒක නිසා අපි යමක් එක්ක ගැටෙන්න යමක් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ තරමටම උපේක්ෂාව අපෙන් ඈත් වෙනවා. ඒ තරමට මම අවිද්‍යාවෙන් ඉන්න බව මතක නැති වෙනවා. අපි ඒ උපක්‍රම වලට මැදි වෙලා තව තවත් දියුණු උපක්‍රම හදන්න ගිහිල්ලා මේ වැරදි පාරේ යන බව මතක නැති වෙනවා. අපි මේ වෙලාවක පාරට ඉන්න ඉරියවට හිත ගත්තොත් පේනවා කොහොම තියේදී අපිට මේ තව විකල්පයක් තියෙනවා. අර විකල්පේ නිරසයි අර ගැටුම රසයි. ඒ විකල්පේ රාගී මේක විරාගී. එතකොට ඒ රාගයට පක්ෂව විරාගයක් මෙච්චර තමයි උපත්ති කයේම මනුස කමේම සතියේම අප්‍රමාදෙම තියේදී අපේ හිත කොච්චර දෝ ඒ ගැටුම් දිගේ කතන්දර කරන්න හදන ආතාවත් ඒ අතරේ වුණත් ගන්න පුළුවන් මේ විරාගයට අපේ ඇතුළෙන්ම මොකද්ද ප්‍රතික්ෂේප වීමක් ඒකට කියන්නේ ආසාත්මක ලක්ෂණ කියලා. එහෙම නැත්නම් කියනවට ඇලර්ජික් රියැක්ෂන් කියලා. එහෙම නැත්නම් කියනවට වොමිටිෂ් ෆීලිං එකක් කියලා. එහෙම නැත්නම් වක්කාර ගතියක් එනවා අපිට මේ එක දිගටම සතිය ඉනකොට. එපා වෙන. කම්මැලි. ඊගාට මොකද කරන්න ඕනේ කියලා. දැන් මං කොයි වෙලාවද දැන් සමා විපස්සනා පටන් ගන්න දැන් හොඳද කියලා. එහෙනම් එක තැනම වගේ ඉන්න මං ඉස්සරහට යන්න මොකද කරන්නේ? කියන්නේ මම යට ඉන්න බෑ කුයි කුයි ගන්න. ඉතින් අහන මොකක් හරි මට ප්‍රොජෙක්ට් එකක් දෙන්නකෝ. දැන් මේ බොහොම අමාරුවෙන් මම යා නිෂ්ක්‍රීය බවට පත් කරලා තියෙන්නේ. මමයට පෙළලා තිරතුරු ඔබ නැති වෙච්චාම බලපන් කොච්චර ලස්සනද මෙතන පිරිච්ච ගතියක්, අංග සම්පූර්ණ ගතියක් තියෙනවා. ඒතකොට මම යට නිකන් ඉන්න බෑ. මොකද මෙතෙක් කල් ඌව නාස්ති කරලා තියෙන්නේ අපි. බොරුවට මම එක්ක හදාගන්නට වැඩ දීලා. හරියට ගවර්න්මන්ට් එකේ ඉන්න මිනිස්ටර් විතවුට් පෝට්ෆෝලියෝ වගේ. මිකක් නැහැ මිනිස්සුකම දෙන්නත් ඕනේ. ඌ එන්ජොයි කරගෙන තියාන ඉන්නවා. ඉන්නේ වගත් තමයි මම කියන්නේ. මෙතෙන් ඩාට පස්සේ මම යගේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එයා නිකන් ඉන්නේ නැහැ එතකොට. එයා මොකක් හරි වලියක් ඇදලා ප්‍රොජෙක්ට් එකක් ඉල්ලනවා. ඉතින් අන්න ඒක දකිනවනම් මේ මනස විතර අපිට හීත්සා කරන අපිව වරදෙබඳන අපිට මැජික් පෙන්නන තවත් එකක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒකේ ක්‍රියාකාරකම් එතකොට පේන්න පටන් ගන්න. එයා ඒ කය නලවන හැටි. එයා එතකොට හිතට নানা ප්‍රකාර දේවල් දීලා අපි මෙතෙක් ලිව්වා නවමු අදහස් නිෂ්පාදන නිර්මාණශීලීත්වය ප්‍රගමණය කියලා සලකපු දේවල් හරහා අපි මේ ප්‍රകൃතිය කඩලා විකෘතියකට ගෙනියලා මේ සංකෘතතාවයක් ඇති කරන හැටි මේ සරලතාවය හරහා අන්නේතනදී මේ විරාගයේ හඳුනා ගන්න නැතිකම නිසා එහෙම නැත්නම් මේ විරාගයට වෛර කිරීම නිසා විරාගයේ නීරසකම නිසා අපි නැවත කබලෙන් ලිපට වැටෙනවා. වැටිලා ලිපට බයිනවා. වැටිලා ලිපට බයිනවා. ඒ නිසා භාවනා කරන හැම චිත්තක්ෂණෙම ඔය ලක්ෂ කෝටි වාරයක් හම්බ වෙනවා. මේ සතිය අදුක්කම සුඛය උප විදර්ශනා උප මේ උපේක්ෂාව එන්නකොට පුතුම අමාරුවකටපත් වෙනවා. දෙකට කපු මාළුවෙක් පණුවෙක් වගේ. කොට දාපු මාළුවෙක් වගේ ඉන්නම බෑ. ඉතින් කවදද අපි ඒක මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය, එහෙම නැත්නම් නොසලෙන ගතිය, එහෙම නැත්නම් විරාගය කියලා තේරුම් ගන්න මේකට කාටද පුළුවන් උදව් කරන්න? කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. තමන් කරපු අත්තරදි හරහාම තේරුම් ගන්න ඕනේ. මෙතෙක් කල් අවිද්‍යාව ආව නම් ආහාර නැතුව නෙමෙයි ආවේ, උඹ ආහාර දීලා තියෙනවා. ඒ නිසා අවිද්‍යාව එනකොට උගේ ප්‍රමාණය දැන ගැනීම, අවිද්‍යාවගේ ප්‍රමාණය දැන ගැනීමමයි විද්‍යාව කියන්නේ. එහෙම නැත්නම් තමන්ගේ වැරද්දක් දකිනකොට ඒ වැරද්ද දැක ගන්න පුළුවන්කම තමයි මගේ හැදියාවේ ප්‍රධානම ශිෂ්ටාචාරයේ ප්‍රධානම සාධකේ. වැරදි වසාගෙන ජීවත් වෙන එක නෙමෙයි. ඉතින් මේ ශිෂ්ටාචාරයේ තුල අපි මේ වැරදි වසා ගැනීම ක්‍රියාවලියක් තමයි පිටකසා ගැනීම ක්‍රියාවලියක් තියෙන්නේ. සමාජශීලී වෙනකොට අපි දන්න අයගේ වැරදි වහනවා. නොදන්න අයගේ වැරදි මතු කරලා දෙනවා. ඒකලිය අපි ශිෂ්ට විදිහට මේක ඉදිරිපත් කරනවා. ඒක නිසා මේ දිනපියුගේ කුණුහරපයක් ශිෂ්ටාචාරය කියන්නේ. යම් සටනකදී දිනපියක ඌට ඕන විවස්ථා ටිකක් හදාගෙන ඌ තීන්දුව කරනවා උඹ වැරදි මම හරි කියලා. එකෙකුටවත් එහෙම කරන්න අයිතිකමක් නැත්තේ නෑ. ඒක නිසා අද තියෙන ශිෂ්ටාචාරය ගත්තොත් හොඳටම පේනවා ඒ හරගියකය හදාගත්ත විවස්ථා ටිකක් හදාගෙන අර බැරි එක පෞකාරයට ගල් ගහනවා වගේ ඌව කොටු කරලා හිරේකට දාලා. එහෙම නැත්නම් ඒක මේ පිස්සන් කොටුවකට දාලා අර කට්ටිය රජ කරනවා එළියට වෙලා ඉඳගෙන. නිකමට පිස්සන් කොටුවට ගිහිල්ලා බලන්න නියම රජවරු ඉන්නේ එතන. පිස්සංගොඩට ගියා නම් තේරෙන්නේ උන්ට කිසි ලෙඩකුත් නැහැ. හොඳ කල්පනාවක් තියෙනවා. උල්ලඟ තියෙනවා බ්‍රයිට් අදහස්. මේ පිටේ ඉන්න ඕඩම පිස්සෙකුට වැඩියි. ඉතින් උන්ට තේරෙන්නේ නැත්තේ මේ මම පිස්සයි කියලා මූ තීන්දුව කරුවේ උගේ මොන ගුණයකටද මොන කෝදුවෙන්ද කියලා. මට පිස්සුයි කියලා කියන්නේ ඌට පිස්සු නැති වෙන්නේ බෑ. ඌට පිස්සු තියෙනවා කොහොමද? ඌ මට පිස්සු දින ඊටත් වැඩිය භයානක දෙයක් තියෙනවා. මේ තව කෙනෙක් වැරදි කරුවයි කියලා ඌට මරණ දඬුවම් මේ තීන්දු කරනවා. ශිෂ්ටාචාර ලෝකෙ මේ. අමනයි. තිරසනුන්වත් නොකරන වැඩක්. කොහොමද තව කෙනෙකුට මරණ දඬුවම් තීන්දු කරන්න අයිතියක් තියෙන්නේ? මොකද මේගොල්ලෝ වැඩි පැඩි පක්ෂ නිසා. ඒක කල්ලාදු විවස්ත පාස් කරගත්ත නිසා ඉස්සරහට ගෙනලා විදිතිල මරනවා. ඒ තරමටම අපි මේ අපේ අමනකම වහගන්න තමයි ওই ඔක්කොම කෝට් ඇඳගෙන මේ ශිෂ්ටාචාරයක නිබුද්ධ ඥානසේ සඳහන් කරන්නේ. මේ අවිද්‍යාව ප්‍රකට වෙන්නේ ප්‍රසිද්ධ වෙන්නේ ගණයා කෙරේ බැඳුනොත් කුලයා කෙරේ බැඳුනොත්. ඔබ තනිවියන් ඔබට එතකොට ඔය අනුන්ට උපදව් කරන කතාවල්, අනුන්ට අනුකම්පා කරන කතාවල්, ලෝකේ න්‍යාය ප්‍රවෘත්ති මොකක්වත් තෝරේ නෑ. එතින්ද කියාර පස්සේ එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට වෙලා තියෙන්නේ අපි අර විකෘතිය ප්‍රකෘතිය කරගෙන, ප්‍රකෘතිය විකෘති කරගෙන මම මට විතර බය නැහැ කාටවත්. ඒ නිසා ඒක නේ තනිකන් දෝෂය කියලා කියන්නේ. දැන් මම විතරක් ආපු වෙලාවේ අපි තනිකන් දෝෂය කියලා නූල්කට ගහන. බලියරිනෝ. මං දන්න කියන කවුරුත් නැත්නම්කට යන්න බෑ නු උණගෙන හිටි බලන්න. බඩේ ලියන හැටි, කණ්ඩ බැරි හැටි. ඒ මොකද අර කට්ටියත් එක්ක ඉන්නකොට පුදුම ගතියක් තියෙනවා. තනිව උපදින අපි තනිව මැරෙනවා. නමුත් මේ අවිද්‍යාවේ තියෙන ඝන බහලකම නිසා අපි මේ ජනයා කෙරේ බැඳිලා, කුලයා කෙරේ බැඳිලා, ගණයා කෙරේ බැඳිලා ඒකෙන්ම ඇති කරලා දෙන මේ අසහනයක්, ඒකෙන්ම ඇති කරලා දෙන ප්‍රශ්නයක් ඇති කරගෙන අපිට දැන් තනිවීම, හුදෙකලා වීම, එහෙම නැත්නම් අරණ්‍යගත වීම, ඒක නිකන් මේ පසුගාමි සමාජශීලී නොවන තරක් බාටපත් වෙනවා. ඒ නිසා මේ අවිද්‍යාව කියන්නේ පීක්ෂා වෙච්ච තැනකදී විතරක් තමයි දැනෙන දෙයක් නං අපේ ජීවිතය අපි හැඩගස්සන නම් අන්ත දෙක අතහැරලා අතහැරලා කියන්නේ කාඩු කරලා කියලා කියන්න අඩු කරලා පුළුවන් තරම් මේ උපේක්ෂා ජීවිතෙට එන්න එයාට පෙන්වන්න බැරි දේ තමයි තමන්ගේ තකතිරුකම ටික පේන්න පටන් ගන්න. මේක බුදුහාමුදුරුව පෙන්වන දෙයක්. මේ තමන්ගේ අඩුපාඩු ගන්න ටික දැකීමයි විද්‍යාව කියන්නේ කියන එක තේරුම් ගත්තා නම් එයාට තේනවා මෙතෙක් කල් එක වසන් ගන්න කොච්චර සෙල්ලම් කරලා තියෙනවද, කොච්චර වැරදි තිබුණත් කමන්නේ හංගගෙන කරන්න පුළුවන්. අන්න ඒක තේරුණාට පස්සේ මනසට එනවනම් යම් ගුණයක් මේ භාවනාව පිළිබඳව හෝ සතිය පිළිබඳව හෝ සමාජය පිළිබඳව හෝ ඒකට කියන්නේ අහිංසකකම කිය. අහිංසක මනුස්සයෙක් වෙලාම ඉන්නේ පාරාදීසෙ. එයා කාටවත් තොප්පු කරලා පෙන්නන්න ඕනේ නැහැ. එයා දන්නවා කවුරු ස්තුති කරත් කවුරු දොස් කිව්වත් ඒ කාගේද උපමානයක් අල්ලගෙන කටයුතු කරන්නේ. මේ කතා කරන එකෙකුටවත් නියම පිරිචිගතිය කියන එක දන්නේ නැහැ. නියම සන්තුෂ්ටි කියන එක දන්නේ නැහැ. නමුත් මේ ලෝකේ බුදු කෙනෙක් ඉන්නවා. කවුරු නැති වුණත් බුදු කෙනෙක් ඉන්නවා. ධර්මයක් කියලා එකක් තියෙනවා. සංඝයා කියලා ඉන්නවා. තමන්ගේ සීලය තියෙනවා. මේක පිළිබඳව සද්දාය වැඩෙන්න වැඩෙන්න ওই එක එකනා කියන බයිලා කැඩල පැත්තක තියලා තමන් යන ගමන ඉදිරියට යන්න පුළුවන් ගතියක් එනවා. ඒකෝට තමන්ට පැහැදිලිව කේතයි මගේ ජීවිතේ මෙන්න මේ අඩුපාඩු ටික තියෙනවා. මන් දන්නවා. ඒක නැවතන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මක වෙන්න මේක අඩු වෙනවා. ඒ අඩුපාඩුකම් ක්‍රියාත්මක වෙන්න දැන අඩුපාඩුකම් ක්‍රියාත්මක වෙන්න ඒකේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක බුදුසසුන අතර හොඳටම දන්න දෙයක්. ඒක නිසා වැරද්ද වුණත් කමක් නැහැ දැනගෙන කරනවා. නොදැන ගන්නවට වැඩිය. ඉතින් ඒක තමයි මේ Brahmacharya කියන්නේ. ඉහළම මට්ටමේ Brahmacharyට ගියාම තමංගේ අඩුපාඩුකම් එළියට එන්නේ එන්නේ තුවාලකින් සැරව එළියට එනවා වගේ, පුරු එළියට එනවා වගේ සතුටු වෙනවා. ඒකට හේතු වෙච්ච මිනිස්සුනේ දොස් කියන්නේ නැහැ. මේ අසෝලා නිසා මගේ වැරද්ද පෙන්නු කියලා නෑ. අර කියන්න පුළුවන් ස්තුති කරලා. ඒ වෙබ්සයිට් එක සඳහන් කරනවා. අපි කට්ටියෙන් භාවනා කරගෙන ඉන්නකොට ආධුනිකයෙක් කියන්නේ ආධුනිකයා භාවනා කරගෙන ඉන්නකොට එයා පුළුවන් තරම් බන්නවා සද්ද නැත්නම්කට ලා භාවනා උනේ දෙබුවා එක්කෙනෙක් අහිනවා. කියහපුව ගමන් අරයාගේ සතිය කැඩලා ඉතින් තිත්තු ගුණ වර්පෙන් හිතෙන් බයිනවා මේ මගුලක් කතා ගන්න මේකටත් ඇවිල්ලා කහිනවා මේ කොච්චර දුර ඉඳලාද මං ආවේ මෙතෙන් දෙන්න උනත කහින්ද කැපංග වෙන තැනක ඉඳලා ඉතින් අර මනුස්සයා කහින්නෙත් මේ ලව් එකට නෙවෙයිනේ කැස්සටනේ ඔය ලව් කැස්ස කියලා වෙනම දෙයක් තියෙන එක හිතලා කරන එක. මේක ඇත්ත කැස්ස. ඉතින් මොන කරන්නේ? එතන ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඔබට එහෙම කැසට තරහා යනවා නම් ඔබ හිතාගනින් ඔබේ සතිය කැසට කැඩෙන විදිහට සතියක් කියලා හිතාගනි. වැස්සට කැඩෙන සුළු සතියක් කියලා හිතාගනි. මැස්සෙකුට කැඩෙන සුළු සතියක් කියලා හිතාගනි. ඔබේත් බැරිකම නිසා අයෝ සතියට කැහෙන්නේ භාවනා කරපන් කැස අපේක්ෂාවයි. ඔබට එතකොට දවසක් එයි කැසට භාවනා කැඩෙන්නේ නැහැ. එදාට ඔබට තියෙනවා මේ කැස නිසා මට මං උසස් තත්වයකට යන්න පුළුවන් වුණා. මොකද මං කැස්තර ඉස්සර වගේ චෝදනා කරන්නේ නැහැ. එතකොට දවසක උඹට පරිකල්පනාවක් එන්න පුළුවන්ලු. අනේ ඒ මනුස්සයාට ස්තුති කරන්න වටිනවා. ඒ මනුස්සයා තමයි මට මගේ අඩුපාඩුව පෙන්නලා දුන්නේ. හරි ක්‍රමයට දාපු නිසායි කියලා. ඊට යටින් ඒ සාන්ති කියනවා නැගිටලා ගිහිල්ලා එමිණට ස්තුති කරන තරම් අමන වෙන්න ඉපයි කියලා. බහිතින් ස්තුති කළා නතර කරපන්. ඒ නිසා එන ඕනේ බාධාවක් බටි ඉස්සෙල්ලා වෙන්නේ කළු පාටට තමයි. හැබැයි විපස්සනාව කමඨාන් සුද්ධ වෙච්චාම ඒක කඩේමක් කරගන්නවා. කඩේම පරීක්ෂණයක් කරන කවදාරිය දිනනවා. දිනමු දාසින්න මම මෙතෙන්ට නිකන් මෙතෙන්ට ආවේ මට ප්‍රේම කරපු අය හරහා නෙවෙයි කරදර කරපු අය නිසා. ඒ නිසා කේමනන්ද සාංශි භාවනා කරන ඉන්නකොට කියනවා ලොකු සාංශිර ගිල්ල කිව්වලු ස්වාමීන් වහන්සේ මේ මුළු ලෝකෙම තියෙන්නේ මට භාවනා මට මෛත්‍රී භාවනා කරන්න කර්මස්ථාන දෙන්නේ කියලා. ලෝකෙ කෙනෙහින හැම දෙයකින්ම පේනවා මගේ මෛත්‍රී ඉච්ඡර බරපතලමදි. උඩට තිස්සලා තව යන්න තියෙනවා. ඒ නිසා මේකටම ලෑස්තිලා යනවා. ඒකට උත්තරේ තමයි ලෑස්තිලා යන්නේ. කැස්ස ලෑස්තිලා යන්න, වැස ලෑස්තිලා යන්න, මැස ලෑස්තිලා යන්න, කෙනෙහිකන් ලෑස්තිලා යන්න. යනකොට යනකොට තමයි තේරෙනවා මගේ මට්ටම. ඒකට කියන්නේ ප්‍රතිශක්තිය කියලා. දැරීමේ ශක්තියල ඒක Tamande විතරයි තියෙන්නේ. එතකොට මෙතෙක්කල් අපිට ඒ කොනහපු අය අපිට නොමිලේ සේවයක් සලසලා තියෙනවා. ස්තුති කරන්න යන්න එපා. හිතින් ස්තුති කරන්න යන්න හදන. එතකොට සෑම බාධකයක්ම සාධකයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම නැත්නම් අවිද්‍යාව දැන ගැනීම විද්‍යාව කියන එක තේරුම් ගත්තට පස්සේ එයා හැම කෙනාටම ස්තුතිවන්ත වෙනවා. මගේ තියෙන අඩුපාඩු කන්ටික මට පෙන්ලලා දුන්නේ කවදාකවත් හිතවතෙක් නෙවෙයි. ඊටවට වෙන්නලා දෙන ක්‍රමේ වෙනස්. ඒ වගේ කෙනේ පාඩම් පන්ති කියලා. මේ කෙනහිල්ල හරහා තමයි කෙරෙන්නේ. එතකොට යාඩ පේන්න තියෙන්නේ මේ බාධක ලෝකයටයි නිවනක් අවශ්‍ය කරලා තියෙන්නේ. බාධක ලෝකයටයි ශික්ෂණයක් අවශ්‍ය කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ කහින් නැති වහින් නැති ලෝකෙක මොකට ඒ නිවනක්? ඕන්නේ නැහැ. කහින වහින ලෝකේ නලියන් නැතුව ඉන්න අවශ්‍ය කරලා තියෙන නිසා අපි කවදා හෝ ඒ අවිජ්ජා නොසය දුරුවන් කරන්න යන දවසේ අපිට තේරෙයි අවිද්‍යාව කොච්චරද කියලා ප්‍රමාණ කරන්නයි මම මේ භාවනා කරන්නේ. ඒකටයි මම මේ ගිහි ගියත හැදියේ. ඒකටයි මම මේ නීවරණ අත හැදියේ. නමුත් දැන් එන ටික සංඥා ස්වරූපෙන් එන ටික එන වෙලාවේ ඉක්මනට මේක එනවනම් මට ඉක්මනට නිවන් දකින්න පුළුවන් කියලා හැඟීමක් එනවලු පශ්චිම භවිකයාට. එනේන කරදර ටික ඉක්මනට එනවනම් මේ හයිය හත්තේ තියෙන වෙලාවේ මේක සුබ ලකුණක් එරියස් ගෙවන වෙලාව. එහෙනම් දැන් අවුරුද්ද අන්තිමේ accounts check කරන වෙලාව, internal audit වැඩ කරන වෙලාව. අමනයා කරදර වලට බාධා කරනවා. මේ කරදර අවසනාවට දා ගන්නවා. ඒ නිසා පශ්චිම භවිකයා දැනගන්නවා මේ අනවශ්‍ය කරදර මගේ ළඟට එනවා. හැබැයි මොන දේවත් මම සතිය කඩාගන්නේ. ඔක්කොම බලන්නේ සතිය හරහා කියලා දැනගන්නකොට එයාට තේරෙන්න පටන් ගන්නවා සබහා ධර්මයක් මට දැන් උදව්වක් කරගෙන ඉන්නේ. ඕකට සැලෙන්න එපා. එන දේට මොන දීපා. එන දේට සතිය ඉදිරිපත් කරපා. එතකොට උඹට තේරෙන්න මෙතෙක් කල මොකද්ද දිනුවෝ කියලා බැලුවේ? මොකද්ද සුභ සිද්ධිය කියලා බැලුවේ? මේ කරදර නැති ලෝකේ. ඒක තමයි අපි දරුවන් දෙන්න හදාන්නේ. ඒක තමයි මේ අනාගතයට දෙන්න හදාන්නේ. එතෙන් තමයි රට ගෙනියන්න හදන්නේ. එහෙම පලාතක කතාව බුද්ධ ආගමේ නෑ. බුදුහාමුදුරෝ දේශනා කළත් නෑ. බුදුන්සේ දේශනා කළ තියෙන මේ කරදර හරහා තමන් ගැලවෙන ක්‍රමේ ඒකට ගැලවිජ්ජාව කියලා කියනවා. ඒකට ආත්මార్థකාමී කියලා ඕන්තරම් චෝදනා කරන්න පුළුවන්. ඒ සබ්බුනේ පන්දිස්වාංශයේ සඳහන් කරනවා ඒ වගේ වෙලාවල මේ අනුන්ගේ සීනි කිරන්න හදන එක මේ පරාර්ථකාමී අමනකමත් ඒ වෙලාවේ තමන්ගේ වැඩේ කරගනි. තමන් අවබෝධ කරාට පස්සේ අනුන්ට මේක කියලා දෙන්නේ නැත්නම් ඒක ආත්මార్థකාමී. ඒ නිසා එහෙම කරන්න එපා. තේරුණාට පස්සේ අනිත් අයත් එක්ක ප්‍රතිඵල බල අපේක්ෂා කරන්න තු කියලා දෙන්න. භාවනා කරනකම් අවස්ථාව ඇති වෙන්නේ. නැත්නම් කරන්න බෑ. ඒක අවස්ථාවදී කියන්නෙත් නෑ ඒක. මොකද ඔක්කොම බලාගෙන යන්න බෑ. ගියාට පස්සේ කොට පුළු පුළුවන් කෙනෙකුට දාන එකයි තියෙන්නේ. ඉතින් බුදුජානනාංශයේ අවස්ථාවදීකුත් නෙමෙයි ආත්මార్థකාමීත් නෙමෙයි ප්‍රශ්නගේ මුළු චරිතෙම කියවලා බලන්න ඕනේ කොහොමද බුදුජානනාංශයේ මේ වගේ දෙයක් අවබෝධ කරලා මේ අපි වාගේ අවුරුදු 2000 ගානකට පස්සේ විතර පවත්තන්න ගියේ යශෝදරාවත් එක්ක කිස් කර කර හිටියානම් එදා. එහෙම නැත්නම් නාටිකාංගනාවත් එක්ක පොඩ්ඩක් හැරිලා බැලුවානම් එදා. යන්න ඉස්සෙල්ලා රාහුල කුමාරයාගේ කම්බුල පොඩ්ඩක් ඉබල යන්න හිතුණා නම් එදා මොකද වෙන්නේ? බේහෙන්නේ නම් නිකන් කැවුත්තක් නැති තාත්තා කෙනෙක් ඉපදිච්ච දරුවටත් රාහුල කියලා නමක් දාපු කෙනෙක්. රාහු ජාතං කිව්වා රුට ඇහුනේ රාහුල කියලා නැත්නම් රාහු කියලා කිව්වේ. එහෙව් කරලා ගියේ අවස්ථාවදී. ගිහිල් ඉවර වෙලා මුළු ලෝකෙටම අයි මේ බෞද්ධයන්නේ කියලා සීමා කෙරුවේ නැහැ. ගහකොළට පවා කරුණාවක් මෛත්‍රියක් ඇද්දයක් දේශනා කරා. ඉතින් ඒ නිසා අපි මේ පූර්ණ චරිතය තේරුම් ගන්න නැතුව මේ රට්ටු කියන දේවල් අහන්න පටන් අරගත්තොත් යෝගාවචරයට ඒ උන්දල ගොඩ ඉඳලා පිනන්න පිනන අයට උපදෙස් දෙන අය මේ ලෝකේ ඉන්නේ. ඒ නිසා අපේම අද්දකීම් ටික, අපේම වැරදි ටික, අපේම දේට කෙලින් මූණ දෙන ගතිය කියන එක අපි ඉදිරිපත් කරට ගියානම් එතන අවිජ්ජානුසයකට හෝ භවරාගානුසය නැහැ. අවිජ්ජානුසේ 100%ක් නැති වෙන්නේ. භවරාගානුසේ 100%ක් නැති වෙන්නේ. ගිවන් වෙන හැටි, නැති වෙන හැටි තේරෙයි. ඒ නැති වෙන හැටි කවුරුත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. ඒක මානානුසයට වැටෙනවා. මං ඉන්නේ කොතනද? මොකද වෙන්නේ? ඉස්සරහට පස්සට යන්න හදනවයි කියලා කියන්නේ මානානුසය. ඒ නිසා මෙව එනවා. ආවට අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා, ආජෝසනය කරන්න නැතුව යන්න පටන් අරගත්තොත් අපි යන ක්‍රමේමයි ක්‍රමේ ඉවසීමෙන් ඉදිරියට අනිකයි කරන්න තියෙන්නේ. ඒ මාතෘකා තමයෙන් මතක් කිරීමෙන් මේ දේශනාවත් දේශනාවලිය සමාප්තිය සඳහන් කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.